හොඳයි පින්වතුනි. පොය දවස රජයේ නිවාඩු දවසක් කරපු මිනිස්සුන්ට කොච්චර පින් සිද්ධ වෙනවද? ඔබ වගේ ත්‍රිසක් නිසා. ඒ වගේම පින්වතුනි ලංකාවේ සෑම පන්සලකම සීල සමාදානයන් පැවැත්වෙන. ඒකට ලොකු උදව්වක් වෙලා තියෙනවා පින්වතුනි රජයේ විසින් යම් දවසක ගත්ත ඒ තීන්දුව. රජයේ ඒ තීන්දුව නොගත්තා නම් සමහරවිට ලංකාව කියන එක ලෝක සිතීමේ නැති වෙන්න පුළුවන්. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පින්වතුනි මේවැන් නැගෙන ශක්තිය කොච්චරද කියලා. ලංකාව කියන රට පවතින නම් පින්වතුනි ආර්යෝ ඉන්න ඕනේ. ආර්යෝ නැති වෙච්ච දවසට ලංකාවට පවතින්න බෑ. මැද පෙරදිග රටවල් තියෙන නම් පින්වතුනි තෙල් තියෙන්න ඕනේ. මැද පෙරදිග රටවල් වල ඔය තෙල් ටික ඉවර වෙච්ච ගමන් මැද පෙරදිග රටවල් සිටීමේ අතුරුදහන් වෙනවා බලන්න නැද්ද කියලා. එකයි ක්‍රමේ මූදට ගිලා බහින ඕකෝ. මූදට යට වෙලා ඒ තෙල් ටික අරගෙන 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 ඉවර වෙනකොට ලංකාවටත් ওই ටිකම වෙනවා පින්වතුනි ආර්යෝ ටික එහෙම නැති වුණොත්. ඉතින් මේ ශ්‍රී ලංකා දිවයිනේ ආර්යයන්ගේ හිඟුනේ නැහැ පින්වතුනි තථාගතයන් වහන්සේගේ පහළ වීමත් එක්ක. මේ ආර්ය වැට කැඩුනේ නැහැ පොඩ්ඩක්වත්. වැට හීනි වෙච්ච තැන් තියෙන්නේ නැද්ද? හැබැයි කැඩුනේ. මේ ආර්ය කලන වැට එදා ඉඳලම පැවතගෙන එනවා. සමහර අවස්ථාවල වැට හොඳ ඝනකමකට තිබුණා. හොඳ හයියට. සමහර අවස්ථාවල යන්තමින් පුරුකක් තියෙනවා. හෙල්ලි දිමිලා ආපහු ශක්තිමත් වෙලා එනවා. ඒකයි කියන්නේ. ඉතින් වේදනේ ඒක නිසා අපි බොහොම කෘතඥ පූර්වකව සිහි කරන්න ඕනේ. ස්වාමින් වහන්සේලා පිරිසක් හෝ ගිහි පිරිසක් මේ පොය දවස කියන එක රජයේ නිවාඩු දවසක් බවට පත් කරන්න ගත්ත තීන්දුව සම්බන්ධ. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක එහෙම එකක් නැහැ තේ. මේකේ මේ රටට සැලසෙන සෙත මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒකේ මල්පල නෙලා ගන්න පිරිසක් ඕක. පොය දවසට විතරක්වත් අඳුම තරමේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන් පිරිස් මෙතන ඇති. දුර වැඩි නිසා හෝ මොනෑම හරි හේතු කාරණා නිසා ගෙදර ඉඳලා බණ අහනවා මේ ස්ථානෙට ඒ යආගන්න විදිහක් නැතු. නමුත් පොය දවසේ විතරක් යන්තම් තමන්ට අවස්ථාව ආවම එහෙම වෙන්න පුළුවන් පිටින් ණය බරක් එහෙම තියෙනවා නම් සෙනසුරාදාත් වැඩ කරන්න වෙලා නම් වැඩ නොකළොත් එහෙම ඉන්න ගියෙත් නැතිවෙනවා නම් ළමයි ටික පාරට වැටෙනවා නම් එතකොට ඒ අයට සිද්ධ වෙනවා පිටින් ගෙදර ඉඳගෙන මග වඩන්න ගෙදර ඉඳගෙන බණ අහන්න අර කටයුතු කරගන්න ගම කරන්න දෙයක් නැහැ. එක එක්කෙනා ලබා උපන් හැටි තියෙනවා. නමුත් ලබා උපන් හැටි කියලා ඊළඟ පාරත් ලබා උපන් එහෙම හදන්න එපා. මේකේ ඕන එකක් වෙද්දාම මේ වෙන ඕන එකද ඉතින්. එතන ඔබ එකම අරමුණක කටයුතු කරන්න කොහොම හරි මේ 31 ලෝක දාත්වයෙන් මම අයින් වෙනවා. ඒ අයින් වෙනවා කියන අදිස්ථානයට එන්න තියෙන පිංගුතනි අවබෝධයෙන්. අවබෝධයට පත් වෙනකොට ඔබට හිතෙනවා අයින් වෙන්න. ආයි කතා දෙකක් නැහැ. එහෙනම් ඔබ අයින් වෙනවා. අවබෝධයමයි ගන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ලෝකෙන්නේ කිසිම කෙනෙක් අසුචි ගන්න කැමති නැහැ. අසුචි කියලා දන්නේ දෙනිසයි ඔය කන්නේ. දවසක හරියටම දැනගත්තාම අසුචි ඔය කන්නේ කියලා පිංගුතනි අනිවාර්යයෙන්ම. දෙකෙන් අයින් වෙනවමයි. මේ ජීවිත ගත කරන ඔබට පින්විතනේ දහම් මනාකොට තේරුණා නම් වල්කීමක් යුදකමක් නැත්තම් ඉන්න බෑ මේ ජීවිතේ. ඒක බර වැඩි. එක්ක බලෙන් තියාගෙන ඉන්න ඕනේ මේ ජීවිතේ. මාව ලෝකෙට ගෙනාව නම් මාව රකපන්, මාව කසාද බැඳ නම් මාව රකපන්. අන්න ඒ ආකාරයෙන් කවුරු හරි බලෙන් තියාගෙන ඉන්න ඕනේ. මොකද බර වැඩි පින්විතනේ. නමුත් ඔය බර දැරෙන්නේ නැති කාලයක් තිබුණා. අර ගොනාගේ ඉස්සරහින් තනකොළ මිටි එල්ලුවාට පස්සේ දෙන්නේ ගුණාගේ කරේ බර වැටිලා තියෙන්නේ. නමුත් එයා මානසිකාර කරන්න හැම දෙයක්ම මොකක් ගැනද? තනකොළ මිටිය ගැන. තනකොළ ටික කන්න දුවන්න හදන්නේ හැම දෙයක්ම. කනබල ටික කන්න දුවන්න හදන නිසා පින්විතනේ අර කරේ තියෙන බර එච්චර දැනුන්නේ නැහැ. හැබැයි මහ ශාරීරික වේදනාවක් වින්ද නමුත් චිත්ත පීඩාවක් බවට පත් වුනේ නැහැ ඒක. නමුත් කනබල මිටිය ගලවලා අයින් කරපු ගමන් පින්විතනේ දැන් ඉතුරුනේ මොකක් විතරද? අර ශාරීරික පීඩාව විතරයි. ඒ ශාරීරික පීඩාවත් එක්ක ඉන්න බෑ පින්විතනේ. ඒක කරේ තියාගෙන ඉන්න හැරිම අමාරුයි. ඔය සමහර මහත්තුන් ඇවිල්ලා අඬනවා අපිත් එක්ක මේ කියන. නෝන සලකන්නේ නැති හින්දාද? නෑ බඳලා ඉන්නේ දේවතාවියක්. ඒ තරමට සලකනවා. දහම දීලා තියෙන්නේ එතුමියමයි. දරුව දෙන්නෙකුත් ඉන්නවා නැත්තම් තුන් දෙනෙක් පස් දෙනෙක් කවුරු කීයක් හරි ඉන්නවා. ඒ දරුවත් බොහොම ශ්‍රේෂ්ඨ දරුවෝ. ඒ තරමහත් ඇවිල්ලා අඬනවා. ඇයි? බරයි කියලා. හාමුදුරනේ බරයි. ඉන්න බෑ හාමුදුරනේ මේක කරේ තියාගෙන ඉන්න බෑ හාමුදුරනේ. ඉස්සරහම කිව්වේ නැහැ බෙන්ගතල. ඉස්සරහරි සතුටින් බර වැඩි වෙන තරමට හොඳයි වගේ හිටියේ. නැත්තම් ළමයි පස් දෙනෙක් යනකම් යන්න විදිහක් නැහැ නේ. එකෙක්ගෙන් අතර වෙනවනේ. බර මදි වැඩිනවා නම් මුලින්. එහෙම යනවා. ඒක තමයි ක්‍රමය. නමුත් මේ දහම අවබෝධ වෙන්න මෙන්න ඉන්න බෑ තේරෙන්නේ. ඒකයි තරුණ සජාවට කියන්නේ. කරත් එකනේ වැඳ ගන්න කලින් දහම අවබෝධ කරගන්න. තාම තේරිලා නැත්නම් පොඩ්ඩක් ඉවසන්න. පොඩ්ඩක් කල් දාන්න. අවුරුද්දකට කල් දාන්න විවාහය. තේරුණොත් හරි. ජනාධිපතිතුමාට දෙච්චරයි. තේරුණොත් ජනාධිපතිකම ඉවරයි. කෙලින්ම මේ මේක තේරෙන්න තමයි තියෙන්නේ මහ පිනක් තියෙනවා. තේරිච්චකම වැඩේ හරියි. ඊට පස්සේ මේ වෙනුවෙන් ඔබ මේ වැඩේ කරගන්නවා. ඔබගේ වැඩේ ඔබ ඊට පස්සේ කරගන්නවා. ඔබට මූලික වෙන්නේ ඒක විතරයි. ඒකයි මේ හැමදෙස්සෙම මේ සම්මා දිට්ඨියටපත් කිරීම උදෙසා දහම් දෙසන්නේ. වෙනමකුත් නෙමෙයි ඔබ අරිහත් කරන්න දහම් දෙසන්න අවශ්‍ය නැහැ පින්විතනේ. සම්මා දිට්ඨියටපත් කරවන්නයි දහම් දෙසන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් වෙච්ච ගමන් පින්විතනේ ඊට පස්සේ වයින් කරපු බොනික්ක වගේ තමයි. ආ එතනින් එහාට නැවතිල්ලක් නැහැ. මොකද අවබෝධයට ඇවිදිලා තියෙන්නේ. තේරුමක් නැතිව දැන්ලා තියෙන්නේ. හැමතිස්සෙම නෙක්ඛම්මේ ගැනමයි හිතෙන්නේ. මේ ලෝකෙන් නික්මින ක්‍රමය ගැනමයි හිතෙන්නේ පින්විතනේ හැමතිස්සෙම. ඒ අවබෝධයටපත් වීම තුල නිකන් වචන වලට නෙමෙයි. වචන වලටත් එන්න පුළුවන් ඉතින්. ඒ හාමුදුරුවෝ කියනවානේ මෙහෙම කියනවානේ මේක වහා අනාතයිලු නේද? ඒක තමයි අපිත් කොහොමද ගිහිල්ලා බලමු මේක ගොඩ යන්න පුළුවන්ද කියලා. ඒ අර සෝතාපන්න වෙන්න කලින්. ඒකත් හොඳයි දෙංගදෙනි. මාර්ග අනුගාමිකත්වය කියන්නේ ඒකද? දහම යම් ප්‍රමාණයකට තේරිලා දිනනවා. නමුත් තාම මේ අවශ්‍ය අවබෝධයටපත් වෙලා නැහැ. අවශ්‍ය අවබෝධයටපත් වුණා කියන්නේ දෙංගදෙනි කෙලින්ම දැන් තමන් ස්වයංක්‍රීයව වැඩ කරනවා. ස්වයංක්‍රීයයි. අලුතෙන් ලෝඩ් කරන්න දෙයක් නැහැ. හැමදෙසෙම ලෝඩ් වෙනවා. ඔය තත්ත්වයට තමයි කොහොම හරිපත් වෙන්න තියෙන්නේ. ඒ තත්ත්වෙටපත් කළා නම් පෙන්වතුනි අපින් වෙන්න ඕන රාජකාරී ගොඩක් දුර සිද්ධ වෙලා ඉවරයි. මොකද ඊට පස්සේ තියෙන්නේ බොනික්කන්ට යන්න හරියට පාරද බොනික්ක වයින් කරගෙන ඉන්නේ පොඩ පොඩ පාර දිගේ අරයි යන්න විතරයි තියෙන්නේ. ඔබ කොහොම හරි ඒ තත්ත්වේ උදා කරගන්න. හැම දවසකම ඇවිදින්න ඔබට කරන් තියෙන පෙන්වතුනි හොඳට අවබෝධ කරගන්න. හොඳට අවබෝධ කරගන්න. එච්චරමයි තියෙන්නේ. එකම දේ කිය කිය හරි අවබෝධ කරගන්න. නිතර දහම් මානසිකාරයෙන් අවබෝධ කරගන්න. නැතත් ඔබ මේ ඉතල බලන්නකො මේ දෙන කොච්චර දුක් විඳිනවද කියලා. මේ ජීවිතේ. අවංකව කියන්නේ බර නැද්ද ඔබ? ඔය ඇඳුම් ටික බර නැද්ද කියලා හිතලා බලන්න. මොකුත් තෝන්නේ. ඔය ඇඳුම් ටික කොන්නේ. ඔබ බර නැද්ද? ඒ ටිකත් බරයි නේද? ඔය ඇඳුම් අඳින්න ඕනේ විද්දී කොන්නේ. අතපය අරවා මේවා ඔය ඔක්කොම මේ එක එක ක්‍රමෙට තියාගෙන ඉන්නද? මම කොයිතරම් බරද්ද කියලා. ඉතින් ওই ටික බරයි නම් උයන පිහින කැම ගැන මොනවද තව කතා කරන්නේ? මේ වගේ හිතන බන්නේ මොනතරම් බරද්ද කියලා. ඉතින් ඔය බර දරාගෙන ඉන්නේ අවිද්‍යාව නිසාද? ඔය බර දරාගෙන ඉන්නේ අවිද්‍යාව නිසා. ඔය බර දැනෙන්නේ නැත්නේ. ඒ මහ දුක් වේදනාව විඳිනවා. නමුත් අර අවිද්‍යාව තෘෂ්ණා දෙකට අහුණාට පස්සේ දෙන්නේ ආස්වාදයි කියලා හිතන්නේ නැහැ. ඒවා පස්සේ දුවනවා. අද මේ ලෝක සත්‍යය කරන විගණන් ඔක්කොම කරන්නේ මේ අවිද්‍යා දුස්සන නිසා. ඒකමයි ඔබට කියන්නේ. ඔය තරුණ ප්‍රජාවට හැමදෙස්සෙම කියන්නේ ඒකයි. මොළව ගැන පුදුම අනුකම්පාවක් තියෙන කියලා. ඔබ සීල දෙනා ගැන පුදුම අනුකම්පාවක් තියෙන පිළිදෙන. ඔබ සීල දෙනා ඔහමයි නෙමෙයි. ඔය අවිද්‍යා දුස්සන. මොහොතකට අවිද්‍යා දුස්සන වලින් අයින් වෙලා බලවනම් ඔබට තේරෙයි මං කියන හැම දෙයක්ම. මේ මොහොතකට අයින් වෙන්න බෑ. අයින් වෙනවනම් සදාටම අයින් වෙන්න ඕනේ. අවිද්‍යා දුස්නාම යෝග කරන්නේ ජීවිතේ සතුට සාමුලියම නැති කරලා දින අවිද්‍යා දුස්නා. නිකන් සතර අපාය තරය යන අවිද්‍යා දුස්නා. නිකන් ඔය දිව්‍ය ලෝක වලට ලඟන්නේ අවිද්‍යා දුස්නා. නිකන් ඔය කියන අරූප රූප ලෝක වල ලඟන්නේ මොනවට ජීවත් වෙන්නද තියෙන්නේ ගෙහිලා. අවිද්‍යා දුස්නා මැරෙන්න දෙන්නෙත් නැහැ. කවුද? අවිද්‍යා දුස්නා. අවිද්‍යා දුස්නා තියෙන කෙනෙකුට මැරෙන්න බෑනේ. මරිච්ච ගම මොකද වෙන්නේ? ආය උපදිනවා. බලන්න ඔබ බැනර් ගහනවා වගේ වැඩක් නෙවෙයි. මල්ලි දාලා පොලේ ගහනවා වගේ වැඩක් නේද? නේද? ඔබ මල්ලක් ඇඳලා දාලා පොලේ ගහනවා. දුවන්නේ නැද්ද? ඉන්නේ කොහෙද? මල්ල ඇතුලේ. කොහොම කළවත් බේරෙන්නේ නැහැ. මේ ඔක්කොම කරන්නේ අවිද්‍යා දෘෂ්ණාවෙන්. ඔබගේ හිත රිද්දන්නේ අවිද්‍යා දෘෂ්ණාව. වෙන කවුරුත් නෙමෙයි. ඔබගේ ශරීර විදෙන්නේ පින්දනේ අවිද්‍යා දෘෂ්ණාවල ප්‍රතිඵල විදියට. ඒක අවිද්‍යා දෘෂ්ණා නෙමෙයි කරන්නේ. නමුත් අවිද්‍යා දෘෂ්ණා නිසා හැදිච්ච ශරීරය තමයි මේ දෙලෙන්නේ මේ දෙයට. ඉතින් අපි හැමෝටම ඉන්න පොදු හතුරාව අපි තේරුම් ගන්නවා. ඒ හතුරාව අපි සමහරුන්ගේ ඇඟ ඇතුළට රිංගගෙන පින්දනේ. සමහරුන්ගේ හිත ඇතුළට රිංගගෙන අපිට හතුරුකම් කරන්න වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හතුර නෙමෙයි. අපි දැනගන්න මූලික හතුර කවුද කියලා. මූලික හතුර තමයි අවිද්‍යා දෘෂ්ණා කියන්නේ. අන්නේ ඒගොල්ල ගැන අපි හරි අවබෝධයට එන්න ඕනේ තියෙනවා. හොඳ අවබෝධයට ආවනම් අනිවාර්යයෙන්ම බෙගදලි බේරිලා ඉන්න පුළුවන්. ඒකයි ඔබට කියන්නේ බණටි ගහනකොට හොඳ සිහිබුද්ධියෙන් ඉඳගෙන බණටි ගහන්න. හොඳ සිහිබුද්ධියෙන් ඉඳගෙන බණටි ගහලා. දෙන ගාතාවල් එහෙම පාඩම් කරලා. දැන් අලුත් මේ අලුත් ත්‍රිසක් එහෙම ඇවිදලා ඉන්නවනම්. හරි පුදුම හිතේ. ඒ පන්සලේ ගාතත් පාඩම් කරනවා මිනිස්සුන්ට. ඒ මිනිසුන්ට දු බල්ලොන්ට පාඩම් කරන්නේ ගාත තියෙන. කවදාවත් හිතුවේ නෑ නේද මේක දෙන්නේ කිහි වෙච්ච අපිට ගාත පාඩම් කරන්නේ මේ කියලා. ඉතින් බලන්න මොනතරම් පල්ලේ හදත් එක දෙතියි කියලා. එතන ගාත පාඩම් කරන්නේ හාමුදුරුවෝද එතකොට? එහෙම තමයි ඉතින් මෙතන සමහරවිට ඔබට උගන්වන්නේ නැද්ද? නිවන් දකින්නේ හාමුදුරුවෝද එතකොට? එච්චරද? සතර අපායෙන් මිදෙන්න ඕනේ දර හාමුදුරුවෝ විතරද? තමන් මිදෙන්න ඕනේ නේද? ඒකයි මේක. තථාගතයන් වහන්සේ දහම් දේශ දෙන්නේ සිව්වනක් පිළිසෙට. හොඳට මතක තියාගන්න. ඒ සිව්වනක් පිළිසෙට ඔබ ආයේ එකෙනි සාපේක්ෂව අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල බොහොම ප්‍රඥාවෙන් යුතුව කරගෙන යියොත් ඔබට ඒකාන්තයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒකට මට හිත වෙන්න පුළුවන්. බොහොම ප්‍රඥාවෙන් යුතුව කරගෙන යන්න. හොඳ අවබෝධයෙන් කරන්න. මේ කියන දහම්පද හොඳට මනසිකාර කර. හොඳට හිතන බලන්න කියන්නේ. දවසින් දවස මේකට නිදුස්ති කැඩෙනවා. දවසින් දවස නෙක්කම් මේ විතර ළඟා වෙනවා. එක දවසක් ඒ වින්දනේ. ඒ දවස ආපු ගමන් එදෙනින් එහාට ආපස්සට යamak නැහැ. එදෙනින් එහාට මේ නිවන් මාගේ ඉස්සරහට විතරයි යන්න තියෙන්නේ. ඒ තත්ත්වයට පත් වෙච්ච අය ඇති සමහර වෙලට. පත් වෙමින් පවතින අය ඇති. කරගන්නයි තියෙන්නේ. එදෙන් තථාගතයන් වහන්සේගේ අන්නේ කියන නියම ශ්‍රාවකත්වයේ තුල පිළිදෙන එක තමයි අපි කරන්නේ. ඒකයි අපි හැමදාම අදිස්ථාන කරන්නේ. මම තරයේම විශ්වාස කරන ඔබ කියන දේවල් කරන පිරිසක් කියලා. මොකද ඔබ නිවන් දකින්න ඕනේ නේ. එන හැමදාම උදේට නැගිටලා මේ ගාතාවන් කියන වැඩි කෙන මම විශ්වාස කරනවා. කියන්නේ නැති අය කියන්න පටන් ගන්න බෑ. මම ඔබට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්න දෙයක් නැහැ. තංගතනි තාත්තා බලාගන්නේ. මේ කියනේව නොකියන නොකරන තිරසම තාත්තම බලාගන්න ඉතින් මේක තාත්තගෙන් බේරගන්නේ නෙමෙයි ඔක්කොම කරන්නේ ඉතින් ඔබට බේරෙන්න ඕමනාවක් නැත්තම් තාත්තත් එක බලාගන්න කවුද තාත්තා සසර නැත්තම් විපාක ශක්තිය විපාක ශක්තිය ඔබව බලාගන්න ඉතින් එතන විපාක වලින් බේරෙන්න තමයි ඔබට මේ කරුණ කියලා දෙන්න හදන්නේ ඒව නොකරනව නම් ඒකෙන් ඔබට මහා හානියක් සිද්ධ වෙන්න පුළුවන් පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්න එමන ඒ උත්තරීතර මහා මුනිවරයන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ මහා මුනිවරයන් වහන්සේට මම ශ්‍රාවක වෙමි මේ 31 ලෝක ධාතුවට දස දහසක් ලෝකයට මෙහෙම දස දහසක් සක්වල දෙදරන් ඒ මහා සීහනාදේ අපි සීල දෙනාම කරමු
ධීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස විසන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි අකතංකතිස්ස තුසිතස්ස වන්තලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනුපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරතිවරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛංකස්ස අභාසකරස්ස මානජ්ජේදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි තන්හජ්ජිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිතස්ස ආහුනෙයස්ස යක්කස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝයසග්ග පත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරමෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරමෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරමෙත්වා කාම ලෝක අනාතයි ඒන් මිදෙත්වා රූප ලෝක අනාතයි ඒන් මිදෙත්වා අරූප ලෝක අනාතයි ඒන් මිදෙත්වා සියලු ලෝක අනාතයි ඒන් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සැප ලැබේවා දේශගිනි නිවේවා නිවන් සැප ලැබේවා මෝහගිනි නිවේවා නිවන් සැප ලැබේවා සියලු ගිනි 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 නිවේවා නිවන් සැප ලැබේවා ဧතං සන්තං ဧතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදේ පටේ නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ဧතං සන්තං ဧතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ පදේ පටේ නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ဧතං සන්තං ဧතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදේ පටේ නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවත්මි තේකින බීජා අවිරුල්හිත් චන්දා නිබ්බන්ති ධීරා යතයම් පදීකෝ නිබ්බන්ති ධීරා යතයම් පදීකෝ නිබ්බන්ති ධීරා යතයම් පදීකෝ.
නිබ්බන්ති ධීරා යතායම් පදීප. පෝරකයට නියම වෙච්ච උන් මෙරි මෙරි උපදිනවා දිනේ ලඟ වෙනකොට. අවිද්‍යා තෘෂ්ණා ක්ෂය කරපු ඒ මහ මුනිවරු ඇඟිලි ගැන ගැන ඉන්නවා දිනේ ලඟ වෙන කල. බලන්න වෙනස. නිබ්බන්ති ධීරා යතයම් පදී. ඒ මහ මුනිවරු පිරිනිවියට යනවා හරියට පහන නිවිල යනවා. තිබිච්ච ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අරිහත් ඵලය ලැබන වෙලාවේ මානසිකව තිබිච්ච ඔක්කොම ඉවර කළා. හදාගත්ත කය නිසා විඳින දුකක් ඉතුරු වෙලා තිබ්බා. ඒකත් ඉවරයි. පිරිනිවන් පෑවට පස්සේ ඔන්නතන තමයි තියෙන්නේ ඔබ සීල දෙනාගේ අදිෂ්ඨානයේ තියෙනවානේ. මම කවද්ද පිරිනිවන් පාන්නේ? මේ අවිද්‍යා දෘෂ්ණා සදහටම පන්ලා දාන්නේ කවද්ද කියන එක ගැන මෙනෙහි කරන්න හැමතිස්සෙම. ඔබට දුක ගෙනාවේ අවිද්‍යා දෘෂ්ණා කියන එක හොඳට අවබෝධ කරගන්න සිංහසනේ. ඔබට මේ ලෝක සත්‍ය දුක ගෙනල්ලා නැහැ. දුක ගෙනාවේ අවිද්‍යා දෘෂ්ණාමයි සිංහසනේ. ඔබ ඉපදෙච්ච දවසේ ඉඳලා දුක නැති කරන්න තමයි ඔය හදන්නේ. නමුත් දුක නැති කරන්න විදිහ ගැන දන්නේ නැතුව මේ තුන් ලෝක වාසී සියලු සත්ත්වයෝම සිංහතනි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ දුක නැති කරන්න උත්සාහ කරන එක. හොඳට කල්පනා කරලා බලන්න නැද්ද කියලා. හුස්ම ගන්න ඇයි ඔය? හුස්ම ගන්න නැතුව ඉන්නකොට එන මහා වේදනාකාරී ස්වභාවයෙන් මිදෙන්න. නැත්තම් හුස්ම ගන්න නැතුව එහෙම ඉන්න පුළුවන් නම් ඉන්නේ නැද්ද? ඉන්නවා. මොකද මොන කරදරයක්ද හුස්ම ගන්නවා කියන්නේ? සාමාන්‍යයෙන් ශරීරයේ පින්වතුනි අපි ගන්න ආහාර වලින් විශාල කොටසක් වැය වෙන්නේ මොන කාර්ය සඳහාද? ඔය හුස්ම ගන්න කොටස සඳහාද? නිගමන ඉතල බලන්න ඔබ හුස්ම ගන්නකොට ඇඟ නිශ්චලද? නෑ පින්වතුනි. පහ ප්‍රදේශයේ තින්බෙනවා, බඩ ඇකිලෙනවා, ආයි බඩ පින්බෙනවා. ඉතින් ඔය පිටට ඔහොම ටිකක් එනවනම් ඇතුළාන්තයේ කොහොමද කියලා ඉතල බලන්න. එන ඔය ඔක්කොම ශක්තියකින් වැය වෙන්නේ. මේ ඔක්කොම ශක්තියක් ඇදලා ගන්නවා. මනුස්සෙක් හුස්ම ගන්නවා කියන ක්‍රියාදාමයේ හරීම අසහනකාරී කරදරකාරී ක්‍රියාදාමයක් වෙනවා. ඒක නිසා තමයි චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සම්බඳුනහම හුස්ම ගැනීමේ ක්‍රියාදාමයේ නතර වෙනකොට පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා. හුස්ම ගන්නේ නැහැ එතනින් යාට. හුස්ම ගන්න අවශ්‍ය නැහැ. මොකද ශාරීරික ක්‍රියාකාරීත්වයන් ඔක්කොම නතර වෙලා තියෙනවා. එන හුස්ම ගන්නකේ පටන් මොනතරම්නම් කරදරකාරී ස්වභාවයක් තියනවද කියලා හිතලා බලන්න. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න පිංගතනේ කරදරේ මිදෙන්න. හරි හම්බ කරන්නේත් ඒකට. මානසිකව මොනවාරි පීඩාකාරී තත්ත්වයන් එනකොට අපි ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා හැම වෙලාවෙම. ඉතින් ලෝකේ කොයි තැනක ඉපදුනත් ওই ටික කරන්න තමයි තියෙන්නේ පිංගතනේ. දැන් මේ වෙලාවේ මට කියන්නකො දිව්‍ය ලෝකේ ඉන්න කිරිස් මොකද්ද කරන්න කියලා? ජීවත් වෙනව නේද? ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? තමන්ට එන පීඩාකාරී තත්ත්වයන්ගෙන් මක් කරනවද? නිදහස් වෙන. තමන්ට එන පීඩාකාරී තත්ත්වයන්ගෙන් නිදහස් වීම උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කිරීමේ ක්‍රියාකාරීත්වය ජීවිතේ නම් වේ. හොඳට බලන්නේ නැද්ද කියලා? මොනවා හෝ ක්‍රියාකාරීත්වයක් කර කර ඉන්නවා. අරියතුන් වහන්සේලා ජීවත් වෙන්න ටිකක් තියෙනවා අපේ හොඳට. මොකද ඒක? කාය. හරියත් වෙච්ච ගමන් කාය කල්ල යනවා නම් හරි. එහෙම වෙන්නේ නැහැ නේ. ඒක නිසා කාය පැවැත්ම නිසා ඉතින් උන්වහන්සේලා තියෙනවා ඉතින්. කාය කැඩෙනකන් ඉන්නේ බෑ. එහෙනම් මේ 31 ලෝක ධාතු වෙන හැම කෙනාටම ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි පින්වදින දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් මේ අපි මේ ඔබට කියලා දෙන්න හදන්නේ මේ අලුත් එකක් නෙමෙයි පින්වදින. ඔබ හැමදෙස්sem කර කර ඉන්න එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය කර කර ඉන්න එකෙන් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරන්නේ ඔය කර කර ඉන්න එකෙන් නෙමෙයි යෝග කෙරෙන්නේ. හැබැයි ඕකම තමයි කරෙන්නේ. දැන් ඔබට හැම කෙනාටම ඕනේ දුකෙන් නිදහස් වෙන්න. නමුත් දුකෙන් නිදහස් වෙන්න නම් ඕක නෙමෙයි ක්‍රමය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ කියන්නේ. බුදුදහම තුලින් ඔබ පළවෙනිම ගන්න ඕනේ ඔන්න ඔය කරුණ පිංගතනේ. බුදුදහම තුලින් ගන්න යන්න එපා මේ උපදින්න නැති එක ගැන. මේ ලෝකේ උලා ගන්න පටන් ගත්ත මිනිස්සුන්ට කවුරු හරි කිව්වොත් එහෙනම් මරෙන් බණක් කියන්නේ උපදින්න නැතුව ඉන්න කියලා. බුද්ධුවයි. අනිත් පැත්ත හැරලා. මෙන්න මු ලෝක විනාශ කරන්න හදන ලෝකේ. නමුත් ලෝක සත්‍යයල කිව්වොත් මේ තුන් ලෝකේ ඉන්න ඕනෙම කෙනෙකුට කතා කරලා කිව්වොත් එහෙනම් ඔබ දුකෙන් නම් ඉන්නේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් කියන්නේ. ඒකට එපා කියයිද? කියයිද? නෑ බෙන්ගදද මේ නම් දැන් විද්‍යාව දිනු වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රම හොයනවා බෙන්ගදද මිනිස්සු. මේ දුකෙන් නිදහස් වෙන ක්‍රම හොයනකොට බෙන්ගදද ඒව විකුණ ගන්න නම් අනිත් පැත්තෙන් මක් කරන්න ඕනේ? දුකට පත්වරන ක්‍රමත් හොයා ගන්න ඕනේ. ඉතින් මිනිස්සු දුකට පත් කරවන ක්‍රමයි දුකින් නිදහස් කරන ක්‍රමයි දෙකම හොයනවා. මූලික එකේ මූලික වශයෙන් පින්වදිනේ දුකට පත් වෙන තැනට අහු වෙලා ඉන්න මිනිස්සයව දැන් කොටු කරගන්න ලේසි අනිත් අයට. අවිද්‍යා තෘෂ්ණා තියෙන කෙනාව පින්වදිනේ කොටු කරන්න හරි ලේසි. මොකද එයා දුකට පත් වෙන අවශ්‍යම දේවල් එයා ගාව තියෙනවා. නිගමනේ හිතලා බලන්න මෙහෙම. ඔබගේ ඉස්මුදුරට හයි කරලා තියෙනවා කොක්කා. එහෙම නැත්නම් අපිද ඔබගේ ඇඟ ඇතුලේ තියෙනවා පින්වදිනේ මොකක් හරි යකඩ කෑල්ලක්. ඔබ කොහේ හිටියත් ඔබව ඇදලා ගන්න පුළුවන් කාන්දම් කැලිටියක් හයි කරගත්ත ඔබගේ කවුරු හරි ඉන්නවා හතුරක්. නිකන් අර අපි මොනවා හරි ඉදිකට්ටක් හරි පොළවේ වැදුනට පස්සේ මොකද කරන්නේ? හොයන්නම් බැරි නම් ඔය කාන්දම කරන් වටේ කරකවනකොට ඕකට ඇලිලා එනවා. අන්න ඒ වගේ පින්වදනි කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ මේ කාන්දමක් අරගෙන යනවා වටේම. ඒ යනකොට මොකද වෙන්නේ පින්වදනි? ඔබගේ ඇතුලේ යන යකඩ කැලල තියෙන නිසාමක් වෙනවද? ඒකට ඇදෙනවා. ඒකට ඇදුනට පස්සේ පින්විතනේ ඔබ අල්ලගෙන ගහනවා ඔබට. මේ ක්‍රියාකාරීත්වය හැමදෙස්sem සිද්ධ වෙන එක හරි කරදරයක් ඔබට. ඒක නිසා පින්විතනේ ඔබ හොයනවා මේ කාන්දමෙන් ගැලවිලා ඉන්න ක්‍රම. මේ කාන්දමේ කරන්ට් එක කපන්න පුළුවන්ද? මේ කාන්දම එනකොට මම ගිහිල්ලා අර ගස් ගහස හැංගිලා හිටියොත් ගහයි කාන්දමයි අතර ඒක ඩිස්කනෙක්ට් වෙනවන්නේ. එතකොට පුළුවන් නේ බේරෙලා ඉන්න. ඔන්න ඔය විදිහට පින්වදින එක එක විදිහට හොයනවා. වතුරේ හිටියනම් හරියට දන්නේ නැහැ. වතුරෙත් ඉඳලා බලනවා. ඒ කාන්දම එනකොට මම ගින්දරට එහා පැත්තෙන් හිටියොත් එහෙම ගින්දර හරහා කාන්දම එනකොට කාන්දම් බලේ නැති වෙයිනේ. එතකොට හරියටයි දන්නේ නැහැ. බලන්න හැම එකක්ම කරනවා. හැබැයි ඔය මොනවසලත් වැඩක් නැහැ පින්වදින ඔබ කාන්දමට අහු වෙනවා. ඒ කාන්දමට අහු වෙනකොට පින්වදින ඔබට හිතෙනවා හරි ගින්නෙන් නම් බෑ තමයි. හැබැයි වතුරෙන් පුළුවන් ඇති. ඔන්න ඔගේ හිතෙනුනේ. ගින්නෙන් නම් බෑ හැබැයි වතුරෙන් පුළුවන් ඇති කියලා හිතෙනවා. වතුරෙන් පුළුවන් ඇති කියලා හිතලා දැන් ගිහිල්ලා වතුර වේසමකට එහා පැත්තට එලා ඉන්නවා. වතුර වේසම එහා පැත්තට එලා ඉන්නකොට පින්වතුනි ආයෙත් එන්න ඒත් ආයෙත් ඇලෙනවා. ඇල්ලලා හොඳට කුටි කරනවා. ඒත් හිතෙන්නේ කමකද? මොකද මේ කාන්දම කොහොම හරි මම කාන්දමයි මාවයි එකතු වෙන එක නතර කරන්න ඕනේ කොහොම හරි. කාන්දමන මොන හරි කරන්න ඕනේ එක්කෝ. ගහක් එහා පැත්තට වෙලා ඉන්නවා. ගහත් එක්ක ඇලෙයිද බලන්න. නමුත් මේ කාන්දම හරි බලවත් වෙනත. ඔබ කොයි හිටියත් ඇදලා ගන්නවා. ඉතින් තියෙන අඩියක් අඩියක් පාසා මේ කාන්දමෙන් බේරි ලයින් නැහැ හදන්නේ. මොකද ඔබ දන්නවා පිටින් ඔබ හැම කෙනාව දුක් විඳිනවා කියලා. ඔබ හැම කෙනාටම ඕනේ මෙතනින් ගැලවෙන්න. ඔන්න ඔය අතරතුර තමයි පිටින් අර මහවිද්‍යාඥයා ලෝකෙ පහළ වුණේ. මෙතන මහවිද්‍යාඥයා ලෝකෙ පහළ වෙලා කවුරුත් දැකපු නැති එකක් කිව්වා. මොකද්ද? බොල කාන්දමට ඇලෙන්නේ තොපිව නෙමෙයි. මොනවද? යකඩ. බලවගේ ඇඟ ඇතුලේ තියෙනවා යකඩ කෑල්ල. ඔන්න ඕක ඔපරේට් කරලා අයින් කළා දාපල්. අනතිනේ මේ ලෝකෙ තියෙන මහා ශ්‍රේෂ්ඨම සොයා ගැනීම සොයාගන්න. දැන් කාන්දම් කැරකෙනෝ වටේම බිනත. නමුත් යකඩ කෑල්ල අයින් කළා තියෙන්නේ. මේ ඇවිල්ලා ඇඟේ වැදීලා යනවා කාන්දම්. ඇලෙන්නේ. ඇලෙන්නේ කියන්නේ ගුටි කන්න වෙන්නේ. ඔන්න ඔය ක්‍රමයේ දෙකට මේ ලෝකේ ඉන්න හැමෝම ඕක තමයි හොයන්නේ දෙකට. නමුත් ඒ අයට අර ඇඟ ඇතුලේ යකඩ කෑල්ලක් තියෙනවා කියන එක දන්නේ නැතුව ඉන්නේ. ඒ අය හිතන්නේ මේ ඇඟ අපි ඉතින් අපි තමයි මේ. අපිව කාන්දමට ඇලෙනවා කියලා හිතන් ඉන්නේ දෙකට. අපිව කාන්දමට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ මොකද්ද? යකඩ කෑල්ල. මොකද්ද යකඩ කෑල්ල කියලා කිව්වේ? අවිද්‍යා තෘෂ්ණා. එනේ අපි කාවවත් ඕකනේ ඔකට අහු වෙන්නේ නැහැ. අහු වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා තියෙන නිසා. ඔය දුක කියන මහා පීඩාව හටගන්නේ අවිද්‍යා තෘෂ්ණා තියෙනකම් විතරයි දෙන්නත. ඊට පස්සේ ඉවරයි ඒක. මහා යතිවරු ඔප්පු කරලා පෙන්නලා තියෙනවා දෙන්නත. අවිද්‍යා තෘෂ්ණා තියෙනකම් විතරයි. ආයිනේ එහෙනම් අපි උත්සාහ කරන දෙන්නේ ඔන්නේ අවිද්‍යා දෘෂ්ණාවත් එක්ක කලවල ගන්න. අර ඇඟ ඇතුලේ තිබෙච්ච යකඩ කෑල්ල වගේ හැමදෙස්sem අනුන්ගේ දේවල් හොය හොය හිටියට පින්සෙනි තමන්ගේ ඇතුලේ යකඩ කෑල්ලක් තියෙනවා කියලා දැක්ගත්තේ නැහැ. ඒකයි අර මේ ලෝකේ වැඩි හරියක් කියන්නේ ඔක්කොම වගේ පින්සෙනි අනුන්ගේ දේවල් හොයන පිරිස ඉන්නේ. තථාගතයන් වහන්සේවත් බෝධිසත්වයන් වහන්සේ තමයි මක්කලේද? තමන් ගැන හොයන්න පටන් ගත්තේ. තමන් තුල දකින්න පටන් ගත්ත මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. එතකොට තමයි උන්වහන්සේට පින්සෙනි පටිච්චසමුප්පාද න්‍යාය තේරුනේ. එතර කල උන්වහන්සේත් මොකද කළේ? බෝධිසත්ව කාලේදී මොකද උන්වහන්සේ කළේ? අනුන් ගැන හොයපෙකම තමයි කළේ මේ උන්වහන්සේ. ඇයි ඍෂිවරයෙක් වෙලා ඉඳගෙන මොකද කළේ? මේත් හොයලා දුන්නා. නස් ශාස්ත්‍ර ක්‍රම හොයලා දුන්නා. මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම හොයලා දුන්නා. එක එක જાතියෙන් අංග ලක්ෂණ විද්‍යාවද අරවද මේවද ඔක්කොම හොයලා දුන්නා පින්. තාක්ෂණයේ දිනුන වගේ කාලෙක මේ පුදුනවා නම් තව තවත් හොයලා දෙන්නේ නැති මේ අපි දැන් අද දන්න දේවල් පරමාණුක් හදන්නේ කොහොමද? ඔයගේ දේවල් හොයලා දෙන්නේ නැති. ඒ ඔක්කොම කලේ අනුන්ගේ හේව්වා. දුකෙන් නිදහස් වෙන්න ක්‍රම විදියට හොයාගත්තෙම ඔක්කොම පින්දින අනුන්ගෙන් කරගන්න පුළුවන් දේවල්. බුදු වෙන වෙලාවේ තමයි උන්වහන්සේට තේරුනේ. දුකෙන් නිදහස් වෙන ක්‍රම විදියට අනුංගාව මෙමෙ කියලා. දුකෙන් නිදහසන ක්‍රමයේ තියෙන තමන් ගාව තියෙන. තමන් ඇතුලේ මේ යකඩ කෑල්ල තියෙන්නේ මෙන්න මේ යකඩ කෑල්ල අයින් කරගත්ත ගමන් ඔය කාන්දන් වලට ආයි අහු වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත දෙන්න. එහෙනම් ඔබත් ඔන්න ඔය කරුණ තේරුම් ගන්න ඕනේ පුළුවන් තරම්. ඔබට දුක ගේන්නේ ඔබමයි දෙන්න එතන. වෙන අයද දොස් කියන්නේ යන්න එපා. මේ දුක නැති කරන්න පුළුවන් උත් ඔබටමයි දෙන්න එතන. වෙන අයගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. ගුරුවරු ඉන්නේ මඟ පෙන්වන්න විතරයි. මග වැඩීම ඔබතුලින් සිදු කරගත යුතුයි. මේ අවබෝධය ඔබතුලින් ලබා ගත යුතුයි පිංගතේ. හොඳට තේරුම් ගන්න මේ කාරණාව. අවිද්‍යා තෘෂ්ණා තියෙන තාක්කල් ඔබට දුක එනවා පිංගතේ. ලෝක නැති වෙච්ච ගමන් ආය දුකක් එන්නේ නැහැ. ඔය ඔබට ඇති වෙන සියලුම බය ජනිත වෙලා තියෙන්නේ මොකකින්ද? අවිද්‍යා තෘෂ්ණා නිසා පිංගතේ. හිතට බය ජනිත වෙන්න අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා. තණ්හාව නැති කෙනෙකුට පින්විතේ බයක් එන්නේ නැහැ. ඉතින් කවදාකවත් හිතන්න යන්න එපා පින්විතේ ඔබට මේ බය ඇතිලා තියෙන මේ ඉන්න හොල්මන් හින්දා කියලා. කවදාකවත් හිතන්න එපා පින්විතේ මේකෙන් යන වාහන නිසායි ඔබ බය කියලා. ඔබ බය වෙලා තියෙනවා එකකටවත් නෙමෙයි පිංගතනේ ඔබ බය මොකක් හින්දාද අවිද්‍යාව තෘෂ්ණා නිසා තණ්හාව නිසාමයි ඔබ බය පිංගතනේ වෙන හේතුවක් නිසා නෙමෙයි මේ තණ්හාව තියෙන තමන් දුර නම් පිංගතනේ තණ්හාව නැති කරගන්න එපා ඒක උදෙසායි පැ පිංගතනේ අපි දැන් කටයුතු කරන්නේ ඔබට ඇත්තටම දුකෙන් නිදහස් වෙලා ඉන්න ඕන නම් පිංගතනේ ශෝකයෙන් බයෙන් නිදහස් වෙන්න ඕන නම් කරන්න ඕනේ දේ දැන් දන්නවා ඔබට ශෝකයක් බයක් දැනෙන බව හොඳටම දන්නවනේ පින්විතනේ මෙතන මන්දබුද්ධික පිරිස් නෙමෙයි ඉන්නේ. ඒ හොඳටම දන්නවනේ තමන්ට ශෝකයක් බයක් එනවා කියලා. හැමදෙසෙම මහා බයක් දැනෙනවා හිතට කියලා හැමදෙම දන්නවනේ කී කරුණක් නිසා දැනෙන්නේ වැද්දසෙන්. දැන් අද කවුරු හරි මාත් එක්ක කිව්වොත් මොකද මැද පෙරදිග මොකද්ද ප්‍රශ්නයක් කියලා. දැන් මැද පෙරදිග මොකක් හරි ප්‍රශ්නයක් නම් රටවල් කීපයක් යුද්ධ ප්‍රකාශ කරන්නේම හදනවා නම් දැන් තමන්ගේ කවුරු හරි යාළුවෙක් හරි මැද පෙරදිග ඉන්නව නම් ඔන්න ඒ වෙලාවේ මොකක් එනවද බයක් එනවා ඇයි යාළුවා මැද පෙරදිග ඉන්න හින්දා නේද ඈ එහෙද මොකක් හින්දාද තණ්හාව නිසා පෙන්නේ ඒක හිතන්න එපා මේ යාළුවට තණ්හාවද මොකක්ද කියලා ඒක නෙමෙයි හිතන්න ඕනේ තණ්හාව නිසා තණ්හාව කියන ස්වභාවයෙන් හිත පවතින තාක් කල් පින්වතනි ඔය කියන බය දුරු කරගන්න බෑ අපි මේ යාළුව ටික ඔක්කොම ගෙනාවා ආපහු ලංකාවට. බය ඉවරද? බය ඉවරද? නෑ. කොහොමද පිටින් බයක් ඉවර වෙන්නේ එහෙම? තණ්හාව තියෙනකම් බය තියෙනවා. එහෙනම් බය ඉවර වෙන්න නම් මොකක් හරි නැතිලා තියෙන්නේ නැද? තණ්හාව නැති වෙලා තියෙනවා. තණ්හාව කියන ස්වභාවය හිතේ දෙනවා. ඒ කියන්නේ පිටින් හිත නිකන් හරියට කොහොල්ල ගුලියක් වගේ ස්වභාවයක් තියෙනවා. ඒ ඒ තැන ඇලෙන ස්වභාවයක් තියෙනවා හිතේ. ඔක ස්වභාවයක් වෙනවා. ඒ ඒ මොහොතේ හටගන්නා හිතවල තියෙන ස්වභාවයක් තණ්හා කියන ස්වභාවය. ඒ ස්වභාවය තමයි නැති කරගන්න ඕනේ. ඒ ස්වභාවය තියෙන තාක්කල්. මොකද වෙන්නේ? බය කියන එක ජනිත වෙනවා. ශෝකය කියන එක ජනිත වෙනවා. ඉතින් බලන්න ඕස්ට්‍රේලියාව පැතිලා යවගිනේ. දැන් ඒකද මේ අපේ පින්වත් පිරිස් පින්වදෙනි බාන කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අපේ පින්වත් පිරිස් පින්වදෙනි වට්ටක පිළිද පවා කියන්න පටන් ගන්න තියෙනවා. ආරි මෛත්‍රී පතුරවන්න පටන් ගන්න තියෙනවා. දැකලවත් නැති මිනිස්සු වෙනුවෙන් පින්වදෙනි. මේ මිනිසුන්ට මේ මහා මෙත් කිරණ ශක්තියේ බලයෙන් යමක් සිද්ධ වෙන්න කියලා. කාවත් අරමුණු කරගෙන මේ ආරි මෛත්‍රී වඩන්න බෑනේ. නමුත් මේ මෙත් කිරණ ශක්තිය විහිදුවල පතුරවලා හැරලා ඒ ඇයිට යහපතක් වෙන්න කියලා. නිකම හිතන බෑන භෞතිකවාදී කෙනෙකුට හරි හිතෙන්න පුළුවන් ඕව මේ වට්ටක පිටිත් නෙමෙයි මොන පිළික්කුවත් ඕව නවත්තන්න පුළුවන්ද හා හා නවත්තන්න බෑ කියමුකෝ නමුත් එංගදනි ඒ මිනිස්සු වෙනුවෙන් හද කම්පා වෙච්ච එක මොන තරම් ශ්‍රේෂ්ඨයි මස්කටු වලට පොර කන බලු රංජු වගේ මේ කාම ලෝකේ උලා කන්න හදන ගිහි පැවිදි පිරිස ඉන්න කාලේ එකිනෙකත් එක්ක කුලල් කහ ගන්න හදන ගිහි පැවිදි පිරිස ඉන්න කාලේ ඔබගේ හිතට පින්වදෙනි මාත්‍රයක කරුණාවක් ඇති වෙලා කවදාහක්වත් දැකපුවත් නැති පිරිස මෙන්න මේ මෙත් කිරණ ශක්තිය බලෙන් එයාට යහපතක් වෙන මේ පිරිතේ ආනුභවයෙන් එයාට යහපතක් වෙන ආදි වශයෙන් පින්වදෙනි මහා ශක්තියක් පතුරවන්නේ ඔන්නවා තමයි පින්වදෙනි අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මුලින් හොඳ මනුස්සය වීමත් පසුව ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය වීම අපි හරියට අගය කරන ඔය දේවල් තව කෙනෙක් උදෙසා හද කම්පා වෙනවා නම් ඔබගේ මේ කිවි අටලෝදාහ මේ කම්පා වීම සම්බන්ධව නෙමෙයි අනුකම්පාව කියන එක හිත ඇතුලේ අනුකම්පාවක් හට ගන්නවා නම් අනිත් ලෝක සත්‍යයට මගෙන් වෙන්න ඕන සීල යුතුකම් වකීම මම මනමින් ඉෂ්ට කරන්න ඕනේ මට මේ වෙලාවේ කරන්න පුළුවන් මේ දේ නම් මම ඒ දේ කරනවා කියලා. අන්නේ හද කම්පා වෙන ස්වභාවයෙන් ඉන්නවා නම් ඔබ සිංහතනි. ඔබ මහා ශ්‍රේෂ්ඨ මිනිසෙක්. හොඳ මිනිසෙක් වෙන්නද? හොඳ මිනිසෙන්ද තමයි දුකින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඔය කෙලවරක් නෑ පිංගතනි. දැන් ඔය ප්‍රශ්නේ ඔහොම දැන් ඔය ගින්න නිවිල යනකොට පිංගතනි තව රටක ගියයි මක් උනා කියලා. යුද්ධ ගිනි ඇවිල්ලා එන ඕවා එකක් අන්න අතර කරන්න බෑ පින්වතුනි. නමුත් ඕවා නිසා අපිව පීඩාවටපත් වෙනවා කියලා එකක් එහෙම තියෙනවද? එහෙම තමයි පේන්න තියෙන්නේ. ඒවා නිසා අපිව පීඩාවටපත් වෙනවා කියලා. නෑ. ඒක එහෙම වෙනවා. තණ්හාව නිසා අපි පීඩාවටපත් වෙනවා. ආයෙත් දුක හැදෙන මේ වාක්‍ය සම්පූර්ණ කරමු. අම්මා මලා තණ්හාව නිසා මට දුක ඇති වුණා. හරි, ඊළඟ තාත්තා මලා තා කියන බෑ. තණ්හාව නිසා මට දුක ඇති වුණා. මේ තාත්තා මලා හරි, අම්මා මලා ඒකත් හරි. ඒ ස්වභාවික සංසිද්ධියක්. ඒකට දුකක් එන්නේ නැහැ. ඇයි? නරුමිය හින්දාද? එහෙමනේ දැන් සාමාන්‍යයෙන් දහමක් හරි අවබෝධ කරගත්ත කෙනෙක් ඔය අම්මා මැරිච්චේලා ඇඬුවේ එහෙම නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉතින් වටේ පිටේ ඉන්න ගොන්තඩි හිතන්න පටන් ගන්නවා. පේනව නේද? මුන්ට ගානක්වත් නැහැ. මුන් තැලකුවවත් නැති නැති. ඒගොල්ලෝ ගානක්වත් නැත්තේ. එහෙම බලන්න වාට මතකද අපේ අම්මා මැරිච්ච වෙලায় මං අඬපු වෙලින්ද? එහෙනම් අම්මා මලාට පස්සේ මිනිස්සුනේ මේ අද ඇන්නේ නැත්තම් පුරුදු වෙලා අන්න හැබැයි වෙනසනේ මතක තියාගන්න අම්මා මැරුණා කියලා කාටවත් දුකක් එන්නේ හේතුව නෑ. දුක උපදින්නේ අම්මා මැරිච්ච නිසා නෙමෙයි. මොකක් හින්දාද? තණ්හාව නිසා. හිතේ තණ්හාගත ස්වභාවය තියෙනකොටමයි පින්විතනේ ඔක සිද්ධ වෙන්නේ. ඒ හොඳට මතක තියාගන්න. දැන් ওই මිනිහෙක් අම්මා මැරලා කියලා මිනිහෙක් අඬනවා. එහුවද ඇයි ඔය අඬන්නේ? අම්මා ගැන මගේ තියෙන හිතයි කමට. අනේ පලේ යන බොරු කියන්නේ මොකද්ද? තණ්හාවෙන්. අම්මා ගැන අනුකම්පාවකට අඬන නෙමෙයි මේක. තණ්හාව නිසා අඬන්නේ. ඇඬෙන්නේ ඒකට. ඇඬෙනවා නෙමෙයි අඬනවා. අඬන්නේ තණ්හාව තියෙන නිසා. එතකොට දැන් දැන් ඔබ හරි හත්තුණා. දැන් තණ්හාව නැහැ. දැන් අම්මා මැරුණා. එතකොට හිතයි සිකම නැද්ද දැන්? එතන මේ අම්මා නෙමෙයිද මැරුණේ? එහෙනම් ඇනේ පරි හිතයි සිකම නේද? දැන් නැද්ද හිතයි සිකම? දැනුත් තියෙනවා. ඉතින් අඬන්නේ නැද්ද එහෙනම්? එහෙනම් අඬන්නේ හිතයි සිකම හින්දාද? නැහැ. අඬන්නේ තණ්හාව නිසා. ඔය අඬන අයට ලකුණු දෙන්න එපා. සමහර වෙලාවෙ අම්මගේ මිනි අම්මගේ හරි තාත්තගේ හරි සහෝදරයෙක් හරි ස්වාමි පුරුෂයෙක් හරි දරුවෙක් හරි මිනි පෙට්ටි අරපු ගම මොකද වෙන්නේ? නුදු පුතේ කියාගෙන දොස් කල් දින නේද වැටෙනවා. මොකක් හින්දාද? තණ්හාව නිසා. තණ්හාව නිසා. සමහරු කෑග ගහනනවා. සමහරු පොළවේ කකුල් ගගහ අතපය ගගහ පස් උඩ දදා අඬනවා. දැකලා තියෙනව නේද? මොකක් හින්දාද? තණ්හාව නිසා. වෙන කිසිම හේතුවක් නැහැ උකට දෙන්නේ. එහෙනම් ඔබ අඳන්න එපා, ඔය ක්‍රෙඩිට් එකක් ගන්න බෑ ඩුවයි කියලා. ඔබ ඊගෙදර කවුරු හරි මැරුණාට පස්සේ ඔබට ගොඩාක් දුක නම් එහෙනම් ඉක්මනට මෙහෙ එන්න. ඔබට මානසික රිලක්. මිනිහෙක් මැරුණාට පස්සේ තව මිනිහෙකුට දුකක් එනවා නම් මානසික රිලක් ඒක. දැන් මේවා කිව්වහම බැනු ගහන්න වෙයි ඉතින්. මොට්ටේ උන්ට මේවා තේරෙන්නේ නැහැ ඉතින්. දහමත් තේරෙන්නේ ආරේකට විතර නෙමෙයි. ඔබම දේනුම් අරන් බලන්න මේ කියන එකක් නම් නියම් කතාවට කියනවා නෙමෙයි විදිහ හොඳට බලන්න. ඔබ දහම් න්‍යායත් එක්ක ගලපලා බලන්න බොරුද කියන්නේ කියලා. මනුස්සෙක් මැරෙන නෙමෙයි මේ මුළු ලෝකෙම කඩා වැටෙන්නත් ඔබට දුකක් එනවා නම් පින්විතින් ලෝකෙ කඩා වැටෙන්න නෙමෙයි දුක එන්නේ. මොකක් එන්නේ? තණ්හාව නිසා දුක එන්නේ. එහෙනම් තණ්හාව කියන්නේ මනසක තිබිය යුතු දෙයක් නෙමෙයි නා. දැන් ඔබගේ අතේ ඉන්නේ කෙනා මොකද කරන්නේ? ඉන්න දොයි 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 ඉන්න බබා දොයි කියලා මකන ඇදි ටිකක් හරි ගන්න ඕක අයින් කරලා දාන්න. එයි මේ අතේ හැම කියන්නේ ඉන්න ආයුධ දන නෙමෙයි. ඉතින් අතේ ඉන්නේක් හරි ආව මොකද කරන්නේ? අයින් කරලා දාන්න. එන හිතේ තණ්හාව කියන ආයුධය ගන්න නෑ. ආව නම් මොකද කරන්නේ? අයින් කරලා දාන්න තියෙන්නේ. අතේ ඉන්නේක් අහම ඒකට කියනවා පින්වදනි හැම ලෙඩක් කිය. ඇහි සුදමතු වුණාම කියනවා ඇහි ලෙඩක් කියලා. කනේ කලාඳුරු පිරෙනකොට කියනවා කනේ ලෙඩක් කියලා. නහයෙන් හොටු එනවා නම් කියනවා නෑ හොටු නම් නහයෙන් එනවනේ සමහරවිට. නහයෙන් ලේ එනවා නම් කියනවා මොකක්ද? නහයෙන් ලෙඩක් කියලා. එන හිතේ තණ්හාව තියෙනවනේ. ඒක හිතේ ලෙඩක්. තණ්හාව කියන එක තියෙනවද කියලා නෙමෙයි. වෙලා තියෙන්නේ පින්විතේ හැමෝටම ඕක තියෙන නිසා දැන් හැමෝම හිතන් ඉන්නවා තණ්හාව කමක් නෑ. ඒක ඉතින් අපි හැමෝටම තියෙනවා. එහෙම කෙනෙක් ඉතින් ඉන්නේ. ඉතින් පිස්සන් කොටු ඇතුළත් ওই ටිකම වෙන්නේ. පිස්සන් කොටුවේ පිස්සෙක්ගෙන් අහුවොත් එක පිස්සෙක් නෑ හොයාගන්න. උන් ඔක්කොම ඇඟිලි දික් කරලා සුදු කෝට් ගහගෙන යන පිරිසට. ඔය එන්නේ පිස්සෝ. ඕන් එනවා පිස්සෝ ටික. ඔය එන්නේ පිස්සෝ. ඒගොල්ලෝ වෙන අර වෛද්‍යවරුන්ට ඔක්කොටම පිස්සු වගේ නේද? මොකද මේක ඇතුළේ ඉන්න ඔක්කොටම පිස්සුනේ. ඒක නිසා ඒ අයට වෙන වෙනම මෙයාට පිස්සු කියලා තේරෙන්නේ නැහැ. පිස්සන් කුඩේට ගිහලා ඔන්නම් අධ්‍යයනය කරලා බලන්න. එක පිස්සෙක් තව පිස්සෙකුට ඇඟිල්ල දික් කරනවාද කියලා. පිස්සු වැඩ කරන්න එපා බා මොනවද මෑන් ඇඟ ගයින්නේ. කියනවාද? කියයිද? ඇයි එක්කෙනෙක් ඇඟ ඇඟ ගයිනවා අනිත් එක බූම් බූම් ගයිනවා අනිත් එක්ක නඟ ඔය දුවනවා අනිත් එක්ක න සභාවක් අමතනවා. අයිති එක්කන අතපය උඩ දානවා තමයි එක්කෙනෙක් එකතන දුවනවා ඉහිල බලන්න පිස්සන් කොටුවේ මන් දන්න ඔබ පිස්සන් කොටුවේ යන්නේ නැත්තේ ඇයි කියලා මම එක මොකක් කියන ඔහිය හිටියාම හරි ඔබ කොහම රිනා වුණානේ හිනාච්ච ඕන එකක් හිතා ගන්න ඕ ඕන එකක් ඒකට අයිති හේතු ගොඩක් තියෙනවා යන්නේ නැත්තේ පිස්සන් වලට ගිහිල්ලා බලන්න පිළිදෙන එකම පිස්සෙක්වත් කම්ප්ලේන් කරන්නේ නැහැ. නමුත් ඔබට ගියාම තේරෙනවා මේ මුටත් පිස්සු මුටත් පිස්සු මුටත් පිස්සු මුටත් පිස්සු කියලා තේරෙනවා. නමුත් ඒ එක පිස්සෙකුටවත් තේරෙන්නේ නැහැ පිළිදෙන අනිත් එක්කෙනාට පිස්සු කියලා. ඔන්න ඔය සංකල්පෙන් හොඳට බලන්න පිළිදෙන මේ ලෝක සත්‍යය කාටවත් තේරෙන්නේ නැහැ හැමෝටම මානසික ලෙඩක් තියෙනවා කියලා. සද්ධර්මය ශ්‍රවණය කළ පිළිදෙන අදුම තරමේ සෝතාපන්න මාර්ගානුගාමිකත්වයකට හරි රිංග ගත්තා නම් කවුරු හරි කියන්නේ ආන්නේ කෙනාට තේරෙන්න පටන් ගන්නවා අපිට මානසික ලෙඩක් තියෙනවානේ. තණ්හාව කියන්නේ මේ තීදී යුතු එකක් නෙමෙයිනේ. හිතක තිබිය යුතු නැති එකක්. තියෙන්න ඕනේ නැති එකක් හිතක පිහිටියානම් පින්විතනේ ඒ වෙලාවට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. එහෙනම් අපි උත්සාහ කරන්නේ ඔන්නඔකට දේත් ගන්න. මේ ලෝකේ තියෙන පින්විතනේ සතුටින් ඉන්න. මේ ලෝකේ කියන්නේ පින්විතනේ මහා පුදුම පාරාදීසයක්. ඒක නසාගෙන තියෙන්නේ කවුද? තමමයි ආරණ්‍යයක් කියලා කියන්නේ පිළිද රමණීය තැනසක් රමණීයානි අරඤ්ඤානි යක්ෂන රමති ජනෝ විතරාගා රමෙස්සන්ති නතේ කාම ගවෙසින් ආරණ්‍ය පෙදසර රමණීය කියන්නේ රමණීය හිත් තියෙන මිනිසුන්ට රමණීයයි කාමක හිත් තියෙන උන්ට ඒක හරියන්නේ නෑ එනම් මේ ලෝකෙදී හරි සුන්දර ලෝකයක් මේ හදලා තියෙන්නේ. මේ කාගෙන දිනේ කවුද? තමන්ම තමයි. මේ සුන්දර ලෝකෙට එන්න කැමති නැද්ද? මේ සුන්දර ලෝකෙ එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න ටික කාලයක් යනවා. ඒ ප්‍රශ්නේ තමයි අපට ශාරීරික වද හිංසා ටිකක් තියෙනවා. නැත්තම් මේ ලෝකෙ හරි සුන්දරයි. ශාරීරික වදින්ත නතර කරගන්න හරි අමාරුයි පින්විතනේ මොකද මෝඩකම් කරපු කාලේ විශ්වයට එකතු කරපු දේවල් තියෙනවා ඒවා ආපස්සට එනවා එහෙරෙන්න පින්විතනේ මේ ලෝකේ කිසි කරදරයක් නැති තැන දැන් මේ කරදරේ දාගෙන තියෙන්නේ කවුද තමන් මානසික ලෙඩේ අයින් කරගන්න ගමන් මේ ලෝකේ හරි ගමනිය තැන අපේ ඔය තණ්හා කියන වීඩියෝ එක ඇතුලේ තියෙන තාක්කල් මේ ලෝකෙන් ඔබට වදහින් සම්බන්ධ වෙනවා. දැන් ලෝකෙ කිව්වෙ මොනවටද? විපාක වලට. මේ එළියේ පේන්න තියෙන ඔක්කොම විපාකනේ. ඔවුද නැද්ද? ආ. එහෙනම් විපාක ලෝකයක් තියෙන්නේ. මේ විපාක ලෝකේ ඔබට කරදර කරන්නේ නැහැ බින්ගසනේ. විපාක ලෝකය අවිද්‍යාව තෘෂ්ණා හොය හොය යන්නේ. මම මේ කය ගැන නෙමෙයි කියන්නේ ඒක පොඩ්ඩක් අයින් කරලා දාන්න. අර කාන්දම වගේ කාන්දම මිනිසුන් හොය හොය ගියා වගේ පින්විතනේ දැන් මේ විපාක හොය හොය යන්නේ කාවද මේ අවිද්‍යාව තෘෂ්ණා හොය හොය යන්නේ ඔබ හොයාගෙන ඉන්නේ නැහැ විපාක මේදනේ අවිද්‍යාව තෘෂ්ණා හොය හොය යන්නේ විපාක දනුවන් දෙන්නේ කාට විතරද අවිද්‍යාව තෘෂ්ණා වලට විතරයි මම නැවත වතාවක් කියනවා මේ කතා කරන්නේ අර ශාරීරික වශයෙන් වෙන දේවල් ගැන එහෙම නෙමෙයි ඒ වද හිංසාව ගැන නෙමෙයි පින්විතනේ ඒවත් විපාක ගොන්නට අයිති ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේ කියන්නේ එනම් විපාක වලින් බද හිංසා පමුණුවන්නේ නැන්නේ පින්විතනේ. අවිද්‍යාව දුස්නාව නිසා විතරයි. නැත්නම් විපාකයකට කවදාවත් පින්විතනේ ඔබට බද හිංසාවක් කරන්න බෑ. නිකමට හිතන බලන්නකො පින්විතනේ. මම එකපාරට ඔබට රූපයක් පෙන්නනවා. ඒක ඔබට වදයක්. මොන මානසික රෝගයක්ද කියලා හිතලා බලන්න මේක. මාගා තියෙනවා කාගේ හැටි මූණ හොදට ඕම පිච්චිච්ච රූපයක්. මම ඔබ මෙහෙම කරලා වෙන්නනවා. වෙන්නම ගමන් ඔබ ඇස් දෙක තියාගෙන ඊ කියාගෙන මින් බලාගෙන බලන්නේ නැතුව ඉවර දිනන ඉවර. ගත්තද? මතකල බාරව ටීවී එකේ හැම බලද්දි හොඳට බය හදන රූපයක් හරි මොකක් හරි දැක්කොත් මෙහෙම ඇස් දෙක තියාගන්න පුතේ ගියාද පුතේ. විපාකයක් ඔබගේ ඇහැ ඉදිරියේ දිගහැරෙනකොට තින්නතනේ ඔබට එකෙම හිතෙනවා නම් ඒකාන්තෙම මානසික ලෙඩක් ඔය. බය වෙන්න දෙයක් නැහැ තින්නතනේ. මානසික ලෙඩක් බව ඔබ දැනගත්තා නම් දැන් ඒකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මොකද දොස්තරලා ඉන්නවා. මහ දොස්තර මහත්තයා දීපු බෙහෙත් වට්ටෝරු 84000ක් තියෙනවා. දොස්තර මහත්තයා නවන ඍෂිවරයා. මහ ඍෂිවරයා හොයලා දීපු. බෙහෙත් වට්ටෝරු 84000ක් තියෙනවා තින්නතනේ. මේ 84000න් අපි ප්‍රයෝජනයක් ගන්නයි තියෙන්නේ. 84000 දේශනා කළා තියෙන මොකටද? ඔය කියන එකම එක මානසික රෝගයෙන් නිදහස් වෙන්න. හැමෝටම තියෙන එකම මානසික රෝගය පිංගදෙන. ඔන්න ඔය කියන තණ්හා කොටස අයින් කළා දැම්මනම්. හිතේ පිටන්නා වූ තණ්හා ගතිය කියන එක අයින් කළා දැම්මනම් පිංගදෙනේ එතනින් එහාට ප්‍රශ්න ඉවරයි. මේ ඔක්කොම ගිනි ගඳන් පත්තු කළා දීලා තියෙන ඔය තණ්හා කියන ගතිය. තණ්හාව හිතට එන ක්‍රමයක් තියෙනවා පිංගදෙනේ නිකන් එන්නේ නැහැ තණ්හාව. තණ්හාව කියන ඉන්න හැදෙන්නේ මොන හරි තියෙන හැමේ තිබිච්ච අපිරිසිදුතාවයක් හරි කමන්නේ. කාමෝ දීපු කැමක් හරි කමක් නැහැ. තියෙනවනම් අන්න ඒකයි පින්විතින ප්‍රධාන කාරණාව වෙන්නේ. එහෙනම් ඔය අවිද්‍යාව කියන මහ ලෙඩේට නැත්නම් තණ්හාව කියන මහ ලෙඩේට පින්විතින මූල බීජය වෙලා තියෙන්නේ කවුද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ පින්විතින ඔබ ලෝකය ගැන දරාගෙන ඉන්න වැරදි මතය. මහ ලොකු දෙයක් නෙමෙයි පින්විතින අවිද්‍යාව කියන්නේ. නමුත් මහ ලොකු දෙයක් නොවුනට ඒ වැරදි මතය දරාගත්ත වෙලේ ඉඳලා මොකද වෙන්නේ? තමන්ව විනාශ කරගන්න එකම තමයි කරන්නේ. නිකං අපරාධ තින්විතන ඔය අහක යන විපාක ඔබට මහ ගිනි කඳන් උදා කරනවා. අවංකවම හිතලා බලන්න තින්විතන ඔබට නිදහසේ අනුරාධපුරයට ගිහින් එන්න පුළුවන්ද කියලා. ඔබ වාහනයක යනවා මේ එළිය බලාගෙන යනවා. අනුරාධපුරයට යන්න පුළුවන්ද? අනුරාධපුරේ නෙමෙයි ගෙදර යන්න පුළුවන්ද මේ ඉඳලා බලන්න නිදහසේ? යන්න බෑ තින්විතන. සමහර රූප දැක්කහම ඇඟ හිරි වැටිලා යනවා. සමහර රූප දැක්කහම ඇස් පිය වෙනවා. සමහර රූප දැක්කහම බෙල්ල කරකවල කරකව බලනවා. පොඩි වදයක්ද බලන්න වෙන්නේ. යන්න බෑ වෙනතනේ. පුදුම විදිහට වද දෙනවා ඒවා. බඩපපුව පුච්චලා දානවා. කාමෙන් බරිත කරවනවා. නිදහසේ ගමන යන්න දෙන්නේ නැහැ ඔබට. වැරදිලට ගත්ත තීන්දුවක් ඔය. එච්චරයි. වැරදිලට ගත්ත තීන්දුව. මේසයක් හදන්න කියලා ඔබට කියනවා. ඒ මේසයක් හදන්න ඔන්න ඔබට ලීයක් කපන්න කිව්වා. දැන් ඔබ කීයටක් අරගෙන ලීය කැපුවා ටිකක්. භාගයක් විතර කපනකොට බල්ලෙකුට කපුවා දැන් වැරදි. දැන් කවපුව දැන් වැරදි නම් පින්වතුනි. කපන එක නවත්වා කියලා විතරක් හරියනවද? නෑ. කපන එක නවත්වා විතරක් හරියන්නේ නෑ. කපු ටික මක් කරන්න වෙනවද? වහන්න වෙනවා කියන්නේ. ඒක නිසා අර ලී යලෝන ගම් එකක් හරි මොනවා හරි ගෙනල්ලා කලීපුරු ටිකක් හරි මොකට කලවම් කරලා මක් කරන්න වෙනවද? ඕක ඉස්සලා වහන්න ඕනේ. මේ වහනකම් කාලේ ඕක තියෙනවා පින්විතනේ. සමහරව ඉන්නවා වහල යන්තම් තමයි ගැටිත් පේන්න තියෙනවා. තව පොඩ්ඩක් තියෙනවා අතනට. ඉතින් ඉවරද වෙලේ? නෑ, තව වහන්න ඕනේ. තව හොඳටම වහන්න ඕනේ. ඕකයි ගමේ පිංගතේ. කවර එක නවත්වුව විතර හරියන්නේ නෑ. ගාල වහලා දාන්න ඕනේ. මේ වහනකම් කාලේ තමයි ඔය යන්නේ පිංගතේ. කවර එක නතර කරන්නේ වැරදි කියලා දැනගත්ත දවසේ. ඔතනින් නෙමේ කපන්න දී මේ කපු තැන වැරදි කියලා දැනගත්තා. අන්න එදාට පින්වදින කපන එක නතර කරනවා. සෝතාපන්න ඵලෙද සිද්ධ වෙන්නේ පින්වදින කපන එක නතර කරනවා. නමුත් කපන එක නතර කරපමණින් පින්වදින කට වැහිලා නෑ. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වහන්න ඕනේ. දිගින් දිගටම වහන්න ඕනේ. අන්තිම හරිය පින්වදින වහනවද නැත්නම් ධර්මයට පේන්නේ නෑ. මුල් ටික නම් අධික වේගයෙන් වැහුවා කියන්නේ වහගෙන 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 යනවා. ඒ ලොකු කටක් තියෙනවා පේන හොඳට වහගෙන වහගෙන ගිය හැකි. නමුත් අග්ගිසට එන්න එන්න මොකද වෙන්නේ? අග්ගිසට එන්න එන්න සිංහදෙනි වැහිලාද කියලා එහෙම පේන්නේ නැති තරමට එනවා. ඒ කාලේ හිටපු මහා යතිවරුණා සාරිපුත්තයන් වහන්සේ ආදී කොට ඇති මේ මහා උතුමන් වහන්සේලා නම් පින්වතුනි එහි කෙළ පැමිණි උතුමෝ නිසා උන්වහන්සේලා වහල ඉවරුණාම දැනුණා ඒ වල ඒ කට සම්පූර්ණයෙන්ම වහලා ඉවරයි කියලා. සමහරට ඔබට දැනෙන එකක් නැහැ. සමහරට කට වැහිලා තියෙයි අනාගතයේදී. නමුත් තව වහයි. එයි. වැහිච්ච බව දන්නේ. මහා ප්‍රඥාවක් පිහිටියොත් තමයි පිටින්නේ. ඒකට දැන් වැහිලා ඉවරයි කියන අවබෝධයටපත් වෙන්නේ. ඒ මුතුම බිහි වෙන්නේ නැහැ කියලා කියන්න අයිතියක් මට නැහැ. වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවුනයි කියලා. කට වැහිලා නැති වෙන්නේ නැහැ පිටින්නේ. කට වැහිලා දන්නේ තාම වහනවා. එහෙම වෙන්න පුළුවන්. කපන එක නතර කරන්න ඕකොටම කලින් දෙකට. කපන එක නතර කරන්න නැතුව වහන්න පුළුවන්ද? සමහරව ඉන්නව එහෙම කරනවා. කපන ගමන් උඩින් වහනවා. සෝතාපන්න වෙන්න නැතුව භාවනා කරනවා කියන්නේ මොකද්ද? භාවනා කරනවා කියන්නේ භාවිතාවට ගන්නවනේ. සෝතාපන්න ඵලය ලබන්නේ නැතුව භාවිතාවට ගන්නවා. ඒ කියන්නේ කපන එක නතර කළා නෑ තාම. දැන් උඩින් වහනවා. ඉතින් හැමදාම වෙන්නේ කපලේ නතර කළා නේද? ඒකෙන් ඉඳ කපලා ඒ පැත්තෙන් ඉවරයි. දැන් උඩින් වැහිලා. ඊට පස්සේ අනිත් පැත්ත හරවගෙන මොකද කරන්නේ? වහපුටි කපනවා. කපලේ නතර කළා නේද? ඒකයි වෙනදේ වැරදි දැන කපන්න ගත්තොත් එන්න වැරදි විදිහටම තමයි ඔහ කපන්නේ. එහෙනම් අවිද්‍යාව මේ කපන්න පටන් ගත්ත මේ පොඩි ඉර කිම්පින් එතනේ. අවිද්‍යාව කියන්නේ හිතට ඇතුළුනේ පොඩි තන කිම්පින් එතනේ. අවිද්‍යාව කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. නොලෙජ් එකක්. දැනුමක් Tamanta පිහිටිය. දැනුමක් කියලා එකක් තියෙන විදිහ නේද? දැනුම් මරන් තියෙන්නේ. දැන් මේකෙන් වීඩියෝ කරන්න දැනුම් දැනුමක් තියෙනවානේ. මයික් එකක් අටවන්න දැනුමක් තියෙනවානේ. ඔන්න ඔයගේ දැනුමක් වෙනත. අවිද්‍යාව කියන්නේ. ඉතින් මම මහ ලොකු දෙයක්ද කියලා? gadolak නෙමෙයි දැන් අවිද්‍යාව කියන්නේ. එහෙනම් දැනුමක්. හිතක් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. හොඳට තේරුම් ගන්න වෙනනේ හිතක් නෙමෙයි සිතුවිලිත් නෙමෙයි අවිද්‍යාව කියන්නේ වැරදියට ගත්ත දැනුම. ඒ වැරදියට ගත්ත දැනුම අපිට ඒකෙන් ඒ දැනුම කියන එකෙන් මොනවද කරන්න පුළුවන්? දැනුමෙන් ගහන්න කාට හරි යන්න. දැනුම අතරටන් ගහලා බලන්න පුළුවන් වදීද? නෑ දැනුමක් මේක නෙමෙයි. හිත දියුණු කළොත් හිතෙන් ගහන්න පුළුවන්. බලද අතින් ගහනකද හිතෙන් ගහනකද බලවද? ඈ හිතෙන් ගහන එක දන්නවනේ. කාටද කිව්වේ තථාගතයන්ව? කාටද කිව්වේ? කොහොමනම් හරියන්නේ? කාටද කිව්වේ කියලා හැමෝම කියන්න ඕනේ. උපාලි ගෘහපතියට. උපාලි ගෘහපතිය නෑල වාද කළේ. උපාලි ගෘහපතියව මතක වෙන්න පුළුවන් කාටවත් දැන්? නිතර ධම්මහන තථාගතයන් වහන්සේගේ නියම ශ්‍රාවකෙන්ට උපාලි ගෘහපතියව අමතක වෙන විදිහ නෑ. මොකද හේතුව අපි හැමදාම සජ්ජායනා කරන්නේ උපාලි ගෘහපතියගේ හිතේ පැන නැගිච්ච තථාගතයන් වහන්සේගේ මහ ගුණය. දීරස්ස විගත මෝහස්ස කියලා කියන්නේ ඒ කොටසනේ අපි. එහෙනම් මේ වෙනදී හිතේ නැගිලෙන කීට වඩා ගොඩක් බලවත්. නමුත් අවිද්‍යාවෙන් ගහන්න බෑ කාට. අවිද්‍යාවෙන් නොලෙජ් එකක් විතරයි. ඒ නොලෙජ් එක ආපුවට පස්සේ එන්නේ හිතෙන් ගහන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් අර නොලෙජ් එක ඉච්චර පොඩි දෙයක් නේදනේ. නමුත් මක් කළා දානවද? විකෘති කළා දානවා සම්පූර්ණයෙන් ඔක්කොම. හිතවන මිත්‍යා දෘෂ්ටියක් ඔබේ හිතට ඇතුල් කරනවා. කවුරුහරි කියනවා ආන් අර හාමුදුරන්ට ගහන්න කියලා. ඔය හාමුදුර මෙන්න මෙහෙමයි කියලා වැරදි දෘෂ්ටියක් දෙනවා. දැන් ඒ දෘෂ්ටිය කියන්නේ බින්ද නිකන් නොලෙජ් එකක් නේ. ආංගර හාමුදුරු වැරදි ඒ හාමුදුරන්ට ගහන්න. ආංගර හාමුදුරු වැරදි ඒ හාමුදුරන්ට බයින් ඔක්කොමත් එක එකතු වෙලා. ලෝක සත්‍යයේ කරුමෙට මේ ලෝකෙට පහළ වෙන මිනිස්සු ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිය සමාදම් කරවන. ඇතන මේකදනේ. හිට්ලර් වගේ පිරිසටත් වඩා දරුණු මිනිස්සු. හිට්ලර් වගේ මිනිස්සු කලේ මිනිසුන්ගේ මරණ එක විතරයි. ඒ මරණ එක සතර පායට ගියේ නෑනේ. මරණ එක කිව්වේ මැරෙන එක. මෙරි දින එක කෙනා නෙමෙයි මං කියන්නේ. මෙරි කණේක කෙනා. එයා ඒක නිසා සතර පායට ගියේ නෑනේ මේකද? එහෙනම් හිට්ලර් කරපු දේ මිනිස්සු මරන විතරයි නේකෝ සතර පායට යනවා තීරණය කළේ හිට්ලර් නෙමෙයිනේ. නෝ නිකවල හිතර බලන්න සිංහදනේ. ආර්ය පිරිසට එරෙහිව මතවාද පතුරවන මිනිස්සු මොන තරම් භයානකද කියලා. මට නම් පේන්නේම බෙන්ගදී මක්කලි ගෝසා නායිපදිලා වගේ. සදාගතනව දේශනා කළේ මිනිසුන්ව සතර පායට අරන් යන්න හදපු කෙමනක් කියලා මක්කලි ගෝසාල කියන්නේ. බලන්න මිත්‍යා දෘෂ්ටිය වතුරවපු ගමන් බෙන්ගදී මිත්‍යා දෘෂ්ටියකින් හිතට ආපු ගමන් දැන් ඒ හිත ගොඩ නැගිලා යන්නේ මොනවත් එක්කද? ඒ ස්වභාවයත් එක ගොඩ නැගෙන, ඒ ස්වභාවයත් එක ගොඩ නැගෙන්න පින්වතුනි දැන් අතපය පවත්න්නේ වෙනවා මිනිස්සුන්ගේ. හිත කෑ ගහනවා. ඊට පස්සේ වචන කෑ ගහනවා. ඊට පස්සේ අතපය පවත්න්නේ වෙනවා. කොතනින්ද පටන් ගත්තේ? කිසි දෙයක් කරන්න ශක්තියක් නැති මිත්‍යා දෘෂ්ටියෙන්. කිසිම දෙයක් කරන්න ශක්තිය නැති මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තේ මොකක් හරි. මිත්‍යා දෘෂ්ටිය වේවා සම්මාදිට්ඨිය වේවා මේ දෙකම නොලෙජ් එකක්. ඒකට කිසි දෙයක් කරන්න බෑ. නමුත් ඒක හිතත් එක්ක එකතු වෙච්ච එක මම මොකද වෙන්නේ? අන්න දෙඟදෙනි හිත හැරෙනවා එක එක පැති වලට. දැන් සම්මාදිට්ඨිය අපේ හිත එක්ක එකතු වෙච්ච එක මම මොකද උනේ? මිත්‍යා දෘෂ්ටියත් එක්ක හැලිලා හිටිච්ච දේවල් මක් වුණාද? හැරුණා එක පැත්තකට. ඒ හිත හැරෙව්වා ඒ පැත්තට දෙඟදෙනි. හිත ඒ පැත්තට හැරිච්ච ගමන් දැන් මොකද වෙන්නේ? දැන් හිතෙන් ඒ ගමන යනවා. මිත්‍යා දෘෂ්ටියට හැරිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ පැත්තට යනවා. හිට්ලර් කියන පුද්ගලයාට හරි කවුරු හරි බයිනවා නම් බෙන්ගසලේ. දේශ කරනවා නම්, ඔබලව දේශ කරනවා නම්, දේවදත්ත හාමුදුරන්ට හරි කමන්නේ. බුදුහාමුදුරන්ට ගල් පෙරලුවා තමයි. දැන් බුදුහාමුදුර මොන සූත්‍රෙ දේශනා කළාද මේ දේවදත්ත හාමුදුරන්ට වෛර කරපල්ලා කියලා. මේකෙම සදාගතයන් වහන්සේ කවදාකවත් මිත්‍යා දෘෂ්ටි පැතිරෙන්නේ නැහැ ලෝකෙට. සදාගතයන් වහන්සේගේ ශ්‍රාවකයොත් මිත්‍යා දෘෂ්ටි පැතිරෙන්නේ නැහැ කවදාකවත් එකට. මිත්‍යා දෘෂ්ටි පැතිරෙන එක නා ඒ මිනිස් තිරස කියන්නේ කෙනින්ම අර මක්කලි ගෝසාලගේ ඉපදීම වෙනසනේ. හරි පරිස්සම් වෙනවනේ හැම කෙනාම. ඔබ නම් කාටවත් දොස් කියන්න එපා, කාටවත් බයින්න යන්න එපා. ඒ අනාගතයේදී රටවල් දෙකක් රණ්ඩු වෙයි. ඔබට මොකද්ද තියෙන්නේ? ඔබට මොකද්ද තියෙන්නේ? ඒක විශ්ලේෂණය කරන්න පිංගුදනේ. මැරද්ද කාගෙද කියලා හොයලා බලන්න පටන් ගන්න. ඒකද? ඈ? ඒ විදිහට මස් කටු ගන්න බලු රැළනේ. මොකක් හරි මස් කට්ටක් අහුනාට පස්සේ මොකද කරන්නේ? බුර බුරා ඕක කනවා. ඕක කාලි වෙරනකොට මොකද වෙන්නේ? තාත්තා අනේ මගේ පුංචි බලු පැටව කියන මොකද කරන්නේ? තව මස් කට්ටක් ඉසි කරනවා. ඔය බලු කූඩුවේ කාලා හපල දත් පාරවල් වැඩිච්ච මස් කට්ටට මුහුත් උනේ නැහැ. හපල මස් දත් පාරවල් වැඩිච්ච මස් කටු කොච්චර තියනවද ඊළඟ අපි ගිය අවුරුද්ද සමාලෝචනය කරලා බලමු. ගිය අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳලා පත්‍ර ටික එකතු කරගත්තා නේද? ඒ පත්‍ර වල දැන් තියෙන මොනවද? හපල දත් පාරවල් වැඩිච්ච මස් කටු. මුන්ට තාම තේරෙන්නේ නැහැ නේද ඉතින්. ඕක කරන්නේ බල්ලෝ කියලා. ඕකම් පැත්තකට ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගත්තා නම් ඉවරයි ඉන්නේ. අනිත් අයත් තමන්ගේ වැඩේ කරන්න උදව් කළා නම් ඉවරයි ඉන්නේ. දැන් අපි ඔබට මොකද්ද කරන්නේ? මස් කටු දෙනවද හපහමේ? නෑ. අපි මොකද්ද ඔබට කරන්නේ? ඔබගේ වැඩේ කරගන්න උදව් කරනවා. දැන් අපි ඔබට ඔබගේ වැඩේ කරගන්න උදව් කිරීම තුළ ඔබ ලෝකයාට මහ යහපතක් කරන පිරිසක් බවට පත් වුණාද නැද්ද? දැන් ඔබ මෙහෙම හිතන බලන්න. ඕක නෙමෙයිද ක්‍රමේ? අද ඔබ සියලු ප්‍රාණභූතෙන්ට හිතානුකම්පිතව කටයුතු කරන ශ්‍රේෂ්ඨ මිනිස්සු පිරිසක්. දසාකුසලෙන් බොහෝ දුරට අයින් වෙච්ච පිරිසක්. මොකද මම කියන දේ දසාකුසලේ කරන්නේ උන් තුන හොඳකින් මෙහෙ එන්නවත් එපා පේන්නවත් කියලා. අපි රබර් කොළ හරි කාලේ ඉන්න. එහෙනම් මේ මේ ස්ථාන වලට එන්නේ පිටින්ද? මම ශ්‍රේෂ්ඨ පිරිසයිද ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වුනේ කොහොමද? තව කෙනෙකුට බැනලාද? තව කෙනෙකුට බැනලා කොහොමද පිටින්ද ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? තව කෙනෙකුට බයින කොට වෙන්නේ පිටින්ද? අර බලු ජාතිය උපදින එක විතරනේ. තමගේ ජාතිය හේත් දැක්කට පස්සේ ඇඟට කඩාපයින්නේ මොකුද? බල්ලෝ. අන්න ඒ බලු ජාතියමනේ පිටින්ද ඉපදිනා තියෙන්නේ. මනුස්සගේ මනුස්ස තත්ත්වයෙන් ඉඳගෙන බලු වුණාට පස්සේ මැරිච්ච ගමන් මොකා වෙනවද ආයි? බල්ල වෙනවා. ආයි කතා දෙකක් නෑ මේක. සංකතයි පටිච්ච සමුප්පන්නයි බලු ජාතියත්. හොඳට අවබෝධ කරගන්න ඕන කාරණා බින්දෙනි. එහෙනම් මිත්‍යා දෘෂ්ටියකට හිත නැඹුරු වුණා කියලා කියන්නේ දැන් නොලෙජ් එකක් ආව වැරදි. ඔය නොලෙජ් එක නිසා මෙතනින් එහාට වෙන හැම එකක්ම වැරදි. අපි මේ සසරට එනකොටම බින්දෙනි අපිට දැම්ම මිත්‍යා දෘෂ්ටිය. මේ ඔක්කොම හරි ආසාවදයි කියලා. ඔන්නයි මිත්‍යා දෘෂ්ටි ඔලුවට වැටිච්ච දවසේ ඉඳලා අපි ඉවරයි. මහලුක දෙයක් නෙමෙයි ආස්වාද. මේ හරි ෂෝක්. ඔච්චරයි. ඔක මොකද්ද බන්නේ? ගැහුවද කාටද? මේක හරි ෂෝක්. ගැහුවද කාටද? මේක හරි ෂෝක්. බැන්නද කාටද? කාගේ හරි ෆවුලක් විනාශ කළාද? මොකුත් නැහැ. මේක හරි ෂෝක් කිව්ව විතරයි. නමුත් මේක හරි ෂෝක් කියනකට පින්වතනි ඒකට කාටවත් ගහන්න බලයක් නැති වුණාට ඒකට පුළුවන් ගහන එකව බිහි කරන්න. මේ ලෝකේ ප්‍රශ්න පටන් ගන්න තැනට හරවන්න පුළුවන් පින්වතුනි ඔය කියපු ෂෝක් කියන වචනෙට. ප්‍රශ්න පටන් ගන්නෙ තණ්හාවෙන්. මොද ලෝකේ අර තියෙන ප්‍රශ්න දෙකයි ඉන්නේ තියෙන ප්‍රධාන වශයෙන් ෂෝකයයි බයයි. ශෝකයයි බයයි තියෙන හැම තිස්සෙම. ඔකට කියනවා දුකයි සැපයි කියලා. ලෝකයා දුකයි සැපයි කියන්නේ කියන්නේ මොනවද? ශෝකයටයි බයටයි. සැප හැම අවස්ථාවකම මොනවද ආවේ? ඔබගේ ජීවිතෙන් මං අහන්නේ ඔබට සැපයක් දෙන්න ඉච්ච හැම අවස්ථාවකම මොකක්ද ආවේ? බයක්. ඒක නැති වෙයි කියලා. ඔබ බඩුවක් ගන්නකන් ශෝකෙන් හිටියා ගත වෙන ඉඳලා බයෙන් හිටියා. ඒක ඔබ හොඳටම දන්නවා. ඒක තමයි ස්වභාවය. එන හැමදෙසෙම ශෝකයෙන් සහ බයෙන් ඉන්න මනුස්සයා. ශෝකය සහ බය කියන දෙක හටගත්තේ මොකක්ින්දද? මොකක්ින්දද? තණ්හාව නිසා. තණ්හාව නිසා නම් ඒ දෙක හටගත්තේ මෙන් එතන. එහෙනම් මේ ලෝකයේ ප්‍රශ්නවල නිර්මාතෘවරයා කවුද? තණ්හාව. ඒ නිර්මාතෘවරයාව බිහි කරන්නේ කවුද? අවිද්‍යාව. ඒක නෙවෙයි. අවිද්‍යාව කියන්නේ ඔහේ නිකන් සත පහකට වැඩ නැති එකක් වගේ තමයි පේන්නේ. නමුත් එයා කිං කෙනෙක් නෙමෙයි. කිං මේකර් කෙනෙක්. එයා රජෙක් නෙමෙයි. මොකෙද්ද? රජෙක්ව හදන එකේ. අවිද්‍යාව ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න හදන්නේ අවිද්‍යාව. හරි හොඳයි. ඒක ඔබට තේරෙන්නේ නැද්ද? අවිද්‍යාව ප්‍රශ්න හදන නෑනේ. ඒක හරි ෂෝක්. මම කිසි ගැටලුවක් නෑනේ. එයා හරි හරි සොෆ්ට් කෙනෙක්. හරි සුමුදු කෙනෙක් වගේ නේද බලන්නේ. එයා හරි ෂෝක්. ඒක හරි ෂෝක්. බලන්න මේක හිතුණාද කාට හරි? හිතේ කියනවත් හිතුණාද අනුමතරමේ? නෑ ඒ මොකුත් ඒක නෑ මේක. තණ්හාවේ තමයි භයානකම තියෙන්නේ. තණ්හාව කියන්නේ දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඔන්න මෙන්න. තණ්හාව හටගත්ත ගමන් එක්ක ශෝකේනවා, එක්ක බය වෙනවා. ඔය දෙකටම මක් කරනවා ඊට පස්සේ. ලෝකයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එවිදනේ බය ශෝකය ගැන කියද්දී සියුම් කාරණාවක්ම ඔබට කියන්න. තියම් මානසිකාල කරලා බලන්න මේක ඔබට තේරෙද නැද්ද කියලා. ඔය සැපක් කියලා එකක් මිනිස්සු කියනන්නේ සැපක් තියෙන හරි ආස්වාදයි සැපයි වගේ එකක් කියනවනේ නේද? එනෝ ඔය සැප කියන එක ඇතුලේ බය කියන එක හෝ ශෝකය කියන එක හෝ මොකෙ දෙකෙන් එකක් තිබුණේ නැත්තම් ඊළඟ හිත හැදෙන්නේ නැහැ. හැදෙනවා හැදෙන්නේ නැහැ කියන කාරය අයින් කරමු. ඒක අරිහතුන් වහන්සේලාට අහු වෙනවනේ. ඊළඟ හිත හදන්නේ නැහැ. අතර්ලා දානවා. හැදෙනවා නම් හැදෙන්න කියලා. මේ හිතක් වැය වෙනකොට තව හිතක් හදන්නේ. මේ හිතෙන් පස්සේ තව හිතක් හදන්නේ ඇයි? මොකටද ඉතින් මේ හිත තියෙන්නේ? ඇදෙන්නේ මොනවද? තව හිතක් හදන්නේ ඒ කාන්තේම පින්වදනේ ඒ හත ගන්න හිත ඇතුළෙම පීඩාකාරී තත්ත්වකට එන නිසා නෙමෙයිද? එහෙනම් සැප දෙන හිතක් හටගත්තත් දුක දෙන හිතක් හටගත්තත් ඊළඟ හිත හදන්නේ මොකක් හින්දාද? මේකේ සැපාවත් දුකාවත් මේ හිත පීඩාකාරී නිසා නෙමෙයිද? නෙමෙයිද? ඔබම හිතලා බලන්න. තියෙන මොෂින් මැෂින් එක තියෙද්දි තව එකක් ගේන්නේ මොකටද? තියෙන එකට දැන් රෙදි දැම්මහම එක්ක රෙදි ඇමරෙනවා, එක්ක රෙදි බීච් වෙනවා, එක්ක අරක වෙනවා, මේක වෙනවා. ඒක නිසා නෙමෙයි තව එකක් ගේන්නේ. එහෙනම් මේ හිත තියෙනකොට පින්වදිනු මේ හිතත් එක්කම දැන් තව හිතක් හදාගන්න මේ ඔක්කොම වැඩ කරන්නේ මොකටද? ඉතින් මේක සැපෙහින්න එහෙනම් සැපහිත ඇත්තටම සැපද? නෑ මේකද නේ සැපහිත පිටිපස්සෙ ඉන්නව එක්කෙනෙක් බලාගෙන කවුද? බය. සැපේ එනකොටම බය කියන එකක් තියෙනවා පින්වතුනි හිතේ. ඒකයි කියන්නේ කවදාකවත් සැප විඳලා නෑ මේ ලෝක සත්‍යය මේකට. හැබැයි ඉතින් සැප කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. සැප කියලා දැනගන්න විදියක් නෑ නේ. කවදාකවත් ඔක මිදිල හිටියේ නෑ. ශෝකයයි බයයි කියන දෙකෙන් මිදිලා හිටියේ නෑ එක මොහොතක්වත්. දැන් ඉතින් සමහරු කියන්න පුළුවන් එහෙම කොහොමද චතුත් අධ්‍යානයේට එහෙම ගියාට පස්සේ පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන් පුළුවන් කියලා. නැවත එහෙම වෙන්නේ නෑ පින්වතුනි. අරිහත් ඵල සෝවි විඳිනකොට විතරයි ඕක දැනෙන්නේ. ශෝකය බය දෙකම අතුරුදහන් වෙලා තියෙන කාගේ විතරද? අරිහතුන් වහන්සේලාගේ. ජීවිතේ තියෙන ආසාව පවා දුරු කරපු අරිහතුන් වහන්සේලාගේ පින්විතේ මේ ස්වභාවය තියෙන්නේ. එහෙනම් යම් දවසක ඔබ ශෝකය සහ බය කියන දෙකෙන්ම අයින් වෙලා ඉන්නේ අරිහත් ඵලය ලැබපු දවසට. එතකන් කාලයක් යන කම් පින්විතේ ඔබට සැපේ කියන්නේ මොකද්ද කියලා කවදාකවත් දැනගන්න හම් වෙන්නේ නැහැ. ඒක අපි ඔබට ඉස්සර කරලා දුන්නා පොඩි කාලේ ඉඳලා. ඔබට ඔලුව කැක්කුමක් තියෙනවා. ඉපදින්නත් ඒ ඔලුව කැක්කුමත් එක්කමයි. අද මේ වෙනකොට ඒ ඔලුව කැක්කුම ඔබට තියෙනවා. මම දැන් අහුවොත් එහෙම ඔබට ඔලුව කැක්කුමද කියලා ඔබ ඌ කියයිද? ඔබ ඌ කියයිද? නෑ. පොඩි කාලේ ඉඳලා ඔබට ඒක තිබුණා වෙනදනේ. ඒ කියන්නේ ඔබ ඒක කොච්චරට ඔලුව කැක්කුමද හින්දමන්ද කිසි දෙයක් දන්නේ නෑ. ඔබට ඒක මොකද්ද? සාමාන්‍ය දෙයක්. පීඩාව තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔබට හිතන්නේ අනිත් අයටත් මේ පීඩාව ඇති. ඉතින් පීඩාව මේක දැන් නිකම හිතන බාන්නේ. දැන් මේ අපේ අත. දැන් මේ අත බරයිද නැද්ද? සාමාන්‍යයෙන් කපල ගත්තොත් එහෙම කිලෝ 10ක් 12ක් වගේ බරයි තියත්. දැන් ඉබලි දවසේ ලෝකෙ එල්ලන් හිටියද නැද්ද? අතේ බර කීයද? ඉපදිච්ච දවසේ ලෝකෙ එල්ලන් හිටියනේ. අතේ බර කීයද? දන්නේ. ඇයි? එහෙම එකක් දැනුන්නේ නැහැ වෙනද. හැබැයි කවුරු අත මෙතන කපලා දැම්මත් එහෙම මොකද වෙන්නේ? දැන් එනවා පින්දිරි මහා පුදුම සැහැල්ලුවක්. අර වේදනාව පැත්තකින් තියෙ මොකද අතක් නැතිවීම සම්බන්ධ වෙන්නේ. නමුත් එනවා ලොකු සහනයක්. අන්න එතකොටයි වේදනේ ඔබ සහනය කියන්නේ මොකද්ද කියලා දැනගන්නේ. එතකන් දැනගන්න හම්බෙන්නේ නැහැ ඔබට. එහෙනම් මේ විදිහේ හැමතිස්සෙම බයෙන් ශෝකයෙන් ජීවත් වෙච්ච මිනිස්සු සැපය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකයි තරුණේ උන්නේ බලවුට කියන්නේ පොස සැප හොයන්න ගියන බලවුට සැප හම්බෙන්නේ නැහැ. සැප තියෙන්නේ කොහේ විතරද? ශ්‍රී සම්බුද්ධ ශාසනය විතරයි. ශ්‍රී සම්බුද්ධ ශාසනය කිව්වේ ශ්‍රී සම්බුද්ධ අනුශාසනය තුල විතරයි. නේද? දැන් අපි හදාගෙන තියෙනවා සම්බුද්ධ ශාසනයක් කියတဲ့ එක. කැටි බොළු අරගෙන රකින්න හදන්නේ. ඒක නෙමෙයි සම්බුද්ධ ශාසනය කියන්නේ සම්බුදුන්ගේ අනුශාසනය. සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා. සජිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන ශාසනං. ඔය දෙන්නේ. අනුූපවාදෝ අනුූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං. අධිචිත්තේ චායෝගෝ ඒතම් බුද්ධාන ශාසනං. ඔය කියන්නේ එක්කෙනෙක්වත් ඔය එකම අනුශාසනයක් කරන්න නේද? ඒකයි මම ඔබට කියන්නේ නේද? මේක කාලා දාන්න ඉපදිච්ච පිරිස් නිසා යහපතක් කරන්න නම් ඉපදිනන්නේ නැහැ කවුරුත්. යහපතක් කරන උත්මයෙ ඉන්න ඕනේ තරම් මේකට. හැබැයි කැටිපොළු අරගෙන මිනිසුන්ට ගහන්න බයින්න කියන දේ උතුම නෑ. තමන්ව দমনය කරගන්න ගමන් අනිත් අයද দমনය වෙන්න උදව් කරනවා. ඒ අනුත්තරෝ පුරිස ධම්මසාරතී කියන මහ ගුණයේ පිටල හිටපු මේ මහ උතුමගේ කෝටියම් පංගුවක ගුණයක් තමන්තොල පිටවගෙන කටයුතු කරනවා වෙන ඉතින්. තමන්ව দমনය කරගන්න ගමන් අනිත් අයටත් দমনය වෙන්න උදව් කරනවා. ඔන්න ඔකයි ක්‍රමය. ඔබගේ හිත ඇතුලේ මාත්‍රයක් හරි තරහක් පතුරවන එක සුදුසු නැහැ නේද? ඔබ හිත දෙන්න එපා ඒවට කිසිම කෙනෙකුට. පහත් ගති පහත් විදිහම දැකලා අයින් කළා දාන්න. ඒකයි බින්දෙනි මේ මනුස්ස ප්‍රජාවට දොස් කියනවා හැම නෙමෙයි. මේ පහත් ගති පහත්මයි. පහත්මයි බින්දෙනි පහත්ම කළා දාලා අයින් කළා දාන්න. ඒකයි මම කියන්නේ දසා කුසලයේ කරන්නේ උන් තුන නොදකින් කියලා කියන්නේ. එතකොට ඔබ ඊට වඩා හොඳට කියන්න පුළුවන්. දසා කුසලයේ කරන්න එපා බින්දෙනි. එහෙම කියන්න පුළුවන් ඕක. හා මුදුරුවනේ කියයි ඔබ. එහෙම නෙමෙයි කරන්නේ. දසා කුසලයේ කරන්න එපා බලව්. එහෙමයි හාමුදුරනේ. එහෙමයි කරන්නේ. මොකද? නොකල යුතු එකක්. ඇද ඇද නොකල යුතු එකක් නෙමෙයි. ඒ මොහොතේම නොකල යුතු එකක්. ඒ මොහොතේම නතර කළ යුතු එකක්. ඔබගේ දරුවා වහකනවා. ඔබ ළඟට ගිහින් පුතා ඔළුවත් කහක පුතා කොහොමද පුතා දැන් දාවි ඉස්කෝලේ ඉඳලා පුතේ මගේ රත්තරම් පුතේ වහන්නේ පුතේ නොකයි මුද එහෙමද කරන්නේ පොල් ලකරම් ඔළුවට එකක් ගහලා හරි යකෝ වහව කන්නේ පවක කියනවද නැද්ද? ඒකද කියන්නේ දසා කුසලයේ කියන්නේ වැනි වැනි නතර කළ යුතු එකක් නෙමෙයි. දසා කුසලයේ කියන්නේ ඔය මේ වෙලාවේ නතර කරන්න මොකද සියලු බුදුවරු අනුශාසනෙට කළා තියෙන එක. සබ්බ පාපසා කරන්නන්ද සියලු බුදුවරු මේ ලෝකෙට පහළ වෙච්ච මහ යතිවරු ඔක්කොම දේශනා කළා තියෙන දේ. සියලු පාපයන් අකර්මන්නේ කරලා දාන්න කියන. මොකද පාපයෙන් වෙන අවැඩ මෙච්චරයි කියලා කියන්න බැරි නිසා මෙලොවත් ඉවරයි පරලොවත් ඉවරයි කියනත. ආයි කවර කවදාක්වත් ඔබට සත්පුරුෂයන් වහන්සේ නමක් දකින්නවත් හම් වෙන්නේ නැහැ. ඔය තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් කවදාකවත් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ. පින්වතුනි සතර පායට ඇතුළු වුණාට පස්සේ. දුගතිය කියලා කියන්නේ අන්නේ තරම් භයානක තැනක් නෙමෙයි. දුගතියේ භයානකත්වයේ තියෙන ගිනි වලට පිච්චෙන එක නෙමෙයි. මේකේ ඉන්න කොට ගිනි වලට පිච්චෙන්නේ නැද්ද? ඉන්න ගිහිල්ලා අවුවට ගිහිල්ලා පය දෙකක් ඉන්න සීන තියෙන්නේ නැද්ද බලන්න? ඔය පිච්චෙන්නේ? ගින්දරට අත පිච්චිලා නැද්ද? මිටි වලට අත තැලිලා නැද්ද? කියදරට අත කැපිලා නැද්ද? මේ වලට එහෙම ඔය හැම එකක්ම වෙලා තියෙනවා. කටු ඇනිලා ඇති. ඔය හැම එකක්ම වෙලා තියෙනවා. නමුත් මේක සුගතිය. ඇයි? කටු ඇනි නැති හින්දාද? නෑ. ඔබට කල්යාණ මිත්‍ර ඇසුරකින් ඔය තියෙන දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන් මූලික හැකියාව මේකේ තියෙනවා. සතර අපායට ඇතුල් වෙච්ච එකේ කුටව. ඒ හැකියාව නැහැ. සත්‍යය සැපයටපත් වෙන්නේ පින්වතුනි මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් අයින් වෙලා සම්මා දිට්ඨික වෙනකොට. සම්මා දිට්ඨිය දෙආකාරයි පින්වතුනි. එකක් සුගතියට හේතු වෙනවා. ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි. හැබැයි සුගතිගාමී වෙනවා. තව එකක් තියෙනවා පින්වතුනි. ලෝකෝත්තරයි. ඒක නිවනට හේතු වෙනවා. ඒක පරම සැපයට හේතු වෙනවා, අරක සැපයට හේතු වෙනවා. හැබැයි ඒක සැප කිව්වට සැප පෙන්නලා දුක දෙන්න තැන ඒක. ඒකයි අනිකට පරම සැපය කියලා කියන්නේ. එහෙනම් පරම සැපයටපත් වෙනවා. ඒකයි පව් කරන්න එපා කියලා කියන්නේ. මේ අද්දමේ නිවන කරගන්න බැරි වෙන්න පුළුවන් පින්වතුනි. නමුත් මේ අද්දමේ ගොංකම් කරන්න ගිහිල්ලා අන්තිමට සතර අපායට ගියොත් එහෙම. ඕකෙන් නිදහස් වෙලා සුගතියකට එනකන් කවර හරි දවසක පින්වතුනි. මාත්‍රයක්වත් ඔබට දෘෂ්ටි වෙනස් කරගන්න වෙන්නේ නැහැ. මේ මාත්‍රයක්වත් දෘෂ්ටි වෙනස් කරගන්න වෙන්නේ නැහැ කියලා කියන්නේ මේකේ සදාකාලික දුකේ. හොඳට මතක තියාගන්න. සත්‍යය සුවේටපත් වෙන්නේ සම්මාදිට්ඨිය තුළින්. ඒකයි තව කෙනෙක්ව සම්මාදිට්ඨියේ සමාදම් කරවන්න පුළුවන් නම් කාට හරි දෙන්නතනේ. ඒක නා කරන්නේ මහා පුදුම පිනක්. ඒකයි ඔබට කිව්වේ සිංහතනේ දෙන්නෙක්ව ආරක්ෂා කරන්න පටන් ගන්න. දෙන්නෙක්ව තමන්ගේ දරුවා කරගෙන හදා ගන්න කියලා. දෙන්නෙක්ව තමන්ගේ වැඩ කරන දැන හරි සිකියුරිටි මහත්තයයි හරි කමන්නේ. වැසිකිලි හොදන කෙනා හරි කමන්නේ. සතියකට එක වතාවක් හරි මුණ ගැහිලා. යන් තේකක් බොන්න හරි කියලා කතා කරගෙන එළියට ගිහිල්ලා. එයාව ටික ටික හදන්න පින්වතනේ. එයා මහ පුදුම පින්කම්. ඔය මිනිස්සු පින්වතනේ මාත්‍රයක් හරි හැදුනොත් ඒ මිනිස්සු දවසින් දවස සැපයටපත් වෙනවා. ඒ මිනිස්සුන්ව හදන්න කවුරුත් හිටියේ නැත්තම් ඒ මිනිස්සු ඔය අවැඩ කරගෙන සතර අපායට ඇතුල් වෙනවා. සතර අපායට ඇතුල් වුණා කියලා කියන්නේ ආයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් ඒකව සම්මාදිට්ඨි කරන්න බෑ. කවදා හරි එතනින් මිදිලා උඩට එනකම් දිගපුලුලින් සක්වලවන් සිඳුකුස සියවසකින් උඩ එන කැස්බෑ හිස වියසිදුරෙන් නැගෙතත් දුගතිය බැස යලි උපදින්නට බැරි මෙමිනිස් කුස. දිගපුරුලින් මහ සක්වල වගේ තියෙන මහා සමුද්‍රේ සියවසකින් උඩ එන කන කැස්බෑ වගේ හිස කුඹුරේ කැඩිලා ගිය විය ගහ විසිකල්ල දාද්දී ඕක ගහගෙන ඇවිදින්නා මහ මුහුදේදී එකතු වෙලා සියවසකින් අර උඩේන කැස්බෑ වගේ හිස ඕක ඇතුලෙන් උඩට ආවත් දුගතියට බැස් එකෙක් පල්ලෙහාම තියෙන සුගති ලෝකෙටවත් එන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි සිංහතුනි ඔබට කියන්නේ සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවක් දක්වන්න. ඔබට ඔය ගහපු බැනපු මිනිස්සු කෙරෙහි මහා අනුකම්පාවක් දක්වන්න. ඔබට ඒකුන් ගැහුවා බැන්න විතරයි සිංහතුනි ඔබව මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කෙරෙවෙන්නේ නැන්නේ. ඔබ ලව්ව තව කෙනෙකුට දොස් නැගෙව්වේ නැන්නේ සිංහතුනි. ඔබ ලව්ව තව පිරිසකට වෛර කරන මානසිකත්වයක් හැදුවේ නැහැ නේ පින්වතුනි. මං කියන්නේ ඒකයි බින්දුනේ. ඇයි මේ මක්කලී ගෝසාලා මෙහෙම කරන්නේ? ඇයි මේ අහිංසක මිනිස්සුන් සතර පඩරේ තමයි යන්නේ දෙරිය තනියෙන්? හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන් කොයි කවුරුත් වෙනතේ. ඒක ගැන නෙමෙයි මං කියන්නේ. ඇයි අනෙක් මිනිස්සුන්ගේ හිත ඇතුළට ගින්දර දෙන්නේ? ඇයි වෛර කරවන්නේ? මං කියන්නේ ඒකයි බින්දුනේ. ඔය බන්ධනාගාරේ නෑ හොමය. බන්ධනාගාරේ නැතුව ඇති තින්ගදේ අනිත්‍යව මිත්‍යා දෘෂ්ටිය සමාදම් කරවල කිරිස්. ඒකේ ඉන්නේ කවුද? මිත්‍යා දෘෂ්ටියට වැටුණා කවුරු හරි නිසා. ඒකෙන් හටගත්ත පීඩාකාරී මානසිකත්වයෙන් නිදහස් වෙන්න තව එකෙක්ව මැරුවා. හැබැයි තමන් කලේ තව එකෙක්ව මරපු එක. ඒ කියන්නේ ඒ මැරුම් කාපු මිනිහා අපායට ගියේ නෑනේ. තමන්නේ අපායට යනවා යන්නේ. එනම් මිනි මරුවන්ට වඩා භයානක පිරිසක් පින්වතුනි මක්කලී ගෝසාලල කියලා කියන්නේ. මට නම් ඔන්න ඕවටයි කම්පා වෙන්නේ. මොකද මේ අනිත් ලෝකයට පේනකට අපිට යම් වෙනස් විදිහකට අපිට පේනවා මේ ලෝකෙ ගැන. අපි මේ බලන් ඉන්නේ බරට වත් ටිකක් වටිනකම් නෙමෙයි. අපි මේ බලන් ඉන්නේ පින්වතුනි මේ ලෝකේ තියෙන මහ ගිනි භයානක ස්වභාවයක් තියෙනවානේ. බලට කොල කෑල්ල මෙන්නක් කමන්නේ ඔක දිරවනවානේ මොකුත් නැත්තම් පිටුරු ටිකක් හරි කාලේ ඕක තව දවසක් ඇද ගන්න පුළුවන් වෙයිනේ. එහේ කොයි කාටත් පුළුවන් නේ පින්වතුනි. දැන් කන්න නැතුව ආහාරයෙන් ගියක් ආව තනකොළ විතරයි තියෙන්නේ මොකද කරන්නේ? මට නම් බෑ කන්න නම් බෑ කියනවාද කවුද? එහෙනම් එදාට හොයාගන්නවා කඩ කහන්න තියෙන තනකොළ කන ක්‍රමෙයි. එහෙම ක්‍රමයක් නැත්නම් කඩ කහනවම නම් තනකොළ කාලා කට කහ කහ ඉන්නවා. ඒකයි ක්‍රමයේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකද? ඒකයි මේකදී මේ ලෝක සත්‍යය කරන දේවල් දැක්කට පස්සේ මේකදී අපේ හිත කම්පා වෙන්නේ ඔන්න ඕවට. තනියෙන් සතර පහයි දනන්නම් කමක් නැහැ. මහ බිරිසක් අරගෙන යනවා. හේතුව බලන්න සාදුකාරය දුන්නත් ඇති නෙමෙයි. හොඳයි හොඳයි ෂෝක් වැඩක් කළේ කියලා කිව්වනම් ඇති නේද නේද? අපි හිතමු කවුරු හරි දේවදත්ත හඳුනන්නට බයිනවා. බැලන ඔබ ඒකේ සමාදම් කරනවා. මොකද හිතන්නේ? හොඳයිද? ඉතින් දේවදත්ත හඳුනන්නට බයින්නේ. අපි බුදු හඳුනන්නගේ ඇඟේ ලේහෙලෙවි. හ්ම්? දත් විනත් කැවෙනවා දැන්. හ්ම්? එතන මේ මිනිස්සු කවුද හරි මේ දේවදත්ත හඳුනන්න බැන බැනා. ඔබ ඒකේ සමාදම් කරවනවා නම්. මක්කලි ගෝසාල නෙමෙයිද ඔය? ඒකයි. හරනම් පත්‍ර වල යන්න ඕනේ මක්කලි ගෝසාල. යලි හිසෝසෝයි. එදා ඉඳලා මොහොම තමයි පින්වතුනි. අහිංසක මිනිස්සු නිකන් අපරාධේ පින්වතුනි. මේ අදීය පටන් ගත් එකක් නෙමෙයි. මේ ලෝකේ එදා ඉඳලා පැවැත්ගෙන ඉන්න ක්‍රමයක්. මක්කලි ගෝසාලා බුදුහාඳුරන් කාලේ විතරක් නෙමෙයි හිටියේ. බුදුහාඳුරන්ගේ කාලෙට කලිනුත් හිටියා. ඊට පස්සේ හිටියා. ඊට දැන් මෙතනින් එහාටත් ඉඳීවි. ඒකයි ක්‍රමේ. හැබැයි අපි පරිස්සම් වුණාම ඉවරයි පින්වතුනි. ඔය මක්කලි ගෝසාලාට අපිත් අහු වුණානේ පින්වතුනි. මේ අනන්ත සසරේ එනකොට බුදුරජාණන් වහන්සේලා යනකොට කෙල ගහලා තියෙන පින්වතුනි තුඹ නොදකින් මුන් කියලා. මේ අපි අද තථාගතයන් වහන්සේගේ පිළිමයක් කර තියාගෙන මුළු ලෝකෙ වටේ දන ගන්න පුළුවන් නේද? නමු තථාගතයන් වහන්සේලා වඩනකොට තුඹ නොදකින් ඔහුන් කියලා කෙල ගහන්න තියෙන. බුද්ධ මෝග මහා සංඝ රත්නයේ වඩනකොට පින්වතුනි ලිම් පිදුරු දාලා වහන්න දෙන්නේ අපි. ඔන්න වතුර ටිකක්වත් දෙන්න හොඳ නැහැ කියලා. කවුද වකනේ? මක්කලි ගෝසාලලා මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරවනවා. මිනිස්සුන්ට වෛර කරවන්න හිතවනවා. මිනිස්සුන්ට තරහ ඇති කරවනවා. ભેද බින්න කරවනවා. ಜಾති අතර ભેද බින්නතා ඇති කරනවා. ආගම් අතර ભેද බින්නතා ඇති කරනවා. අද ක්‍රිස්තියානි මිනිස්සුෙකුට බණ ටිකක් අහන්න නැහැ. බෞද්ධයෙකුට පල්ලියකට යන්න නැහැ. යන්න ඕනද නැද්ද කියන එක නෙමෙයි. ભેද බින්න ඇති කරලා තියෙනවා. හැමතැනම ભેද දෙන්න ඇති කරවලා. ඒ වාහාරට අරගෙන ජීවත් වෙනවා. බාන ලෝකෙට මොනතරම් අපරාධද මේ මිනිස්සු කරන්නේ කියලා. ඔබ කවදාවත් මිනිස්සුන වෙතත් වලට වැටෙන්න එපා. ඔය මිනිස්සු ඒ කාන්තේම සතර අපායේ තමයි. සතර අපාය කියවට සතර අපාය සුන්දර වැඩි. සතර අපාය අනිත් කෙරවල තියෙනදනේ. ඔය මිනිස්සු ඔක්කොම අටවහ නරකාදී යන මර්ථමඩේ කටයුතු කරගන්නේ. මම නෙමෙයි තථාගතයන් වහන්සේ කියන්නේ. තේ කායස්ස වේදා පරම මරණ අපායන් දුක්ගතින් විනිපාත නිර්යං උපපන්නාති. මම මගේ දේශනාව නෙමෙයි. මම කතා කරන්නේ සිංහලනේ, පාලි නෙමෙයි. ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව. මිත්‍යාදිට්ඨිකා මිත්‍යාදිට්ඨිකම්ම සමාදානා මිත්‍යාදෘෂ්ටික විඳගෙන අනිත් පිරිසවත් මිත්‍යාදෘෂ්ටියේ කර්මද මිත්‍යාදෘෂ්ටි කර්මයන්හි සමාදාන් කරවනවා. මොනවාද මිත්‍යාදෘෂ්ටි? අනිත් ඒවට ගහපල්ලා. සම්මාදිට්ඨිකද මිත්‍යාදිට්ඨිකද? ඇයි ඕක හරිනම් කෑ ගහලා කියන්න බුණා එකන්නේ? ඕක හිතන් දෙයක් තියෙනවද? අනිත් ඒවට ගහපල්ලා. හා අනිත් ආගම් විනාශ කරපල්ලා. අනිත් જાතියෙන්ව පන්නපල්ලා. ඔක මොනවාද? මිත්‍යාදෘෂ්ටි. එහෙනම් මිත්‍යාදෘෂ්ටි සමාදන් කරගුවොත් එහෙම කවකාවේ මොනවද කියන්නේ? ඕකුන්ට ගහපල්ලා. ඕකුන්ට බැනපල්ලා. ඕකුන්ව විනාශ කරපල්ලා. දැන් ඔය මොකද කලේ? තමනුත් මිත්‍යාදෘෂ්ටි කරගෙන ඉන්න ගම. අනිත් පිරිසමක් කළා මිත්‍යාදෘෂ්ටි සමාදන් කරනවා. දැන් තේ කායස්ස වේදා පරම මරණ. කය කැදී මරණයටපත් වීමෙන් අපායන් දුක්ගතින් විනිපාතන් නිර්යන් උපපන්නාති. පරමසේත බුද්ධ වචන පෙන්වන්නේ. ලේසි පහදේව නෙමෙයි. ඒක නිසා පුළුවන් තරම් මක්කලි ගෝසාලගෙන් බේරිලා ඉන්න. කාට හරි බයිනවනම් මක්කලි ගෝසාල කෙනෙක් බේරිලා ඉන්න. බුද්ධ ශාමකයෝ හොම නැහැ. බුද්ධ ශාමකයන්ගේ ස්වභාවය මොකද්ද? සුසුඛං වත ජීවා වේරිනේසු අවේරිනු වේරිනේසු manussේසු විහෙරාම අවේරිනු. ඔන්න බුද්ධ ශාවකයන්ගේ ස්වභාවය. අපි මහ පුදුම සතුටින් ඉන්නේ, මහ පුදුම සහනයකින් ඉන්නේ. මේ වෛර කරන මිනිස්සු අතර වෛර කරන්නේ නැතුව අන්න බුද්ධ ශාවකත්වයේ තියෙනදනි. ඔබ සමාදන් වෙන්නන්නේ ඒක. මම සියලු වෛර අතහරිනවා. මම කිසිම කෙනෙක් එක තරහ නැහැ. අම්මව පෙති පෙති කපල මරපු එකත් ඉන්නවා. මම උත් එක තරහ නැහැ. මම දන්නවා මේ ඔක්කොම කලේ අවිද්‍යාව තෘෂ්ණා කියලා. එහෙනම් මට තරහ දින අවිද්‍යාව තෘෂ්ණත් එක්ක තරහ නෙමෙයි. එහෙනම් මම අවිද්‍යාව තෘෂ්ණත් එක්කයි මේ යුද්ධ කරන්නේ. මේ අහිංසක මිනිසුත් එක්ක මගේ යුද්ධයක් නෑ. ඔන්න ඔතනයි මහා වීරය වෙන්න ඕනේ. ඒකයි ඔබට කියන්නේ මේ දේ. අවිද්‍යාව තෘෂ්ණත් එක්ක රණ්ඩු වෙන්න එන්න. මේ අහිංසක මිනිසුන් අල්ලගන්නේ. හන්ටින් ට්‍රිප් එකක් යන්නද? දඩයම් කරන්නේ? අර අහිංසක සතු දඩයම් කරන්නේ. අවිද්‍යාව තෘෂ්ණ දඩයම් කරහල්ලක පුළුවන් නම්. මේ අහිංසක මිනිසුන්ව මරලා දාන්නේ අවිද්‍යාව තෘෂ්ණා මරපල්ලක පුළුවන් නම් තමන්ට දුක දුන්නේ අවිද්‍යාව තෘෂ්ණානේ. ඒකයි දෙවිදෙන කියන්නේ. ඔය ඔක්කොම ඉන්නේ පාළුගෙයි වලම් මිදනේ වූ. හරි දෙයක් කරන්න දන්නේ නැහැ ඉතින්. තමන්ට දුක ගෙනාවේ අවිද්‍යාව තෘෂ්ණා නම්. හා හැපි අල්ලක බලන් අවිද්‍යාව තෘෂ්ණාත් එක්ක ඉන්න. කොහේ හැබෙන්නද? අවිද්‍යාව තෘෂ්ණා නිසායිනේ මේවා ආවේ කියලාවත් දන්නේ නැති කොටදී. ඒකයි ඔබට කියන්නේ. ඔබ මහා වීරයෙක් නා. ඔබ හැපෙන්න ඕනේ කාත් එක්කද? මේ ලෝකේ හැපෙන්න අමාරුම එක්කෙනත් එක්ක. කවුද? අවිද්‍යාව තෘෂ්ණා. එහෙනම් මමගේ මමද? මාත් එක්ක හැපෙන්න යත් ඉන්නවා. ඒ අවිද්‍යාව තෘෂ්ණා වැක්කිරෙනවා. සාකුපල්ලේ මේ ලෝකෙ ඉන්න භයානකම සතා කවුද? මම හැපෙන්න ඕනේ මමත් එක්ක. හැපෙන්න එකත් එක්කද? ඔබත් එක්ක. ඒකයි වැදේ තියෙන්නේ. එහෙමම ආරාධනා කරන්නේ මේ විශ්ව ලෝක ධාතු ඉන්න දිව්‍ය බ්‍රහ්ම ඔය හැම කෙනෙක්ගේම මහ වීරයෝ ඉන්නවනම් මෙන්න යුද්ධේ පුළුවන් නම් කරමු. ඒක හැමදෙකින් මේ මහා යුද්ධෙන් ජයගත් උතුම් මහා වීර කියන නමෙන් හඳුන්වන්නේ. උසභං පවරං වීරං මහේසින් විජිතා විනා අනේජං නහාතකං බුද්ධං තමහං භූමි බ්‍රාහ්මණ වෙ ඉන්නේ බ්‍රාහ්මදේ මාත්‍රයක්වත් බය නැති මාත්‍රයක්වත් කම්පා වෙන්නේ නැති මහා වීර සීලාදී ගුණ ධර්මයන්ගේ පෝෂිත වෙච්ච පරිපූර්ණ වෙච්ච පංචමාර යුද්ධයෙන් සදහටම ජයගත් තණ්හාව සහ මුලින්ම සිඳලා දාපු සියලු කෙලෙසුන් හොදලා දාපු ඒ මහ මුනිවර කවුරු කියලා කියනවද? බ්‍රාහ්මණයෝ කියලා කියනවා කියලා. ඔන්නතනයි තියෙන්නේ ඔබගේ වීරත්වයේ තියෙන. මේ අහිංසක මිනිසුන්ට දොස් කියන්න යන්න එපා. අයිතක මිනිසුත් එක හැටෙන්න යන්නේ එපා. අවිද්‍යා තෘෂ්ණා නිසා පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක මිනිස්සු අය. අර හිරගෙදර ළඟින්නේ හිරගෙදර ඉන්න දරුණුම මිනිමරුවත් අවිද්‍යා තෘෂ්ණා නිසා පීඩාවට පත් වෙච්ච අහිංසක මිනිස්සෙ. ඒ මිනිසුත් එක හැපෙන්න යන්න එපා වෙන්ට. ඔබේ ගමේ කසිප පෙරන මහත්යත් එක හැපෙන්න යන්න එපා වෙන්ට. අවිද්‍යා තෘෂ්ණා නිසා මහා පීඩාවට පත් වෙච්ච කෙනෙක්. අර මක්කලි ගෝසාල්ල කවුරු හරි කෙනෙක් පිංගුදෙන ඔළුවට දැම්මා. හදිපටිය හරි පෙන්න ජීවත් යන්න මේකේ ඔලෝගේ කාලා ඉන්නෝනේ හොඳට ඇඳලා ඉන්නෝනේ. දැන් කසිප බෙරන හරක් මරනවා. අවිද්‍යා බීජ ඇතුළට දැම්මා පිංගුදෙන. අවිද්‍යා බීජ ඇතුළට දාපල ඉඳලා තණ්හාව ජනිත වුණා. දැන් මේ මොහොතේ ඉඳලා කරන්නේ පිංගුදෙන පව් වැඩේ මේ මිනිස්සයා. අහිංසක මිනිස්සේ අසරණ වෙච්ච මිනිස්සේ ඒක නිසා තමන් තුළ මහ වීරත්වයක් එහෙම තියෙනවා නම් වීර වෙන්න කොහොමද මේ ලෝකේ අහිංසකයොත් එක හැපෙන්නේ නැතුව මේ ලෝකෙතම වදයක් වෙලා ඉන්න එකෙක් ඉන්නවනේ කවුද මම අනුත් එක හැපිලා බලන්න දවසක් හැපෙයි උන්න දුවනවා ගෙදර තරුණයෝනේ මහා යුද්ධේ පටන් ගත්තා වරෙන් මේ නිලැඳම ඇඳගනිය මේ ප්‍රතිපදාව පූර්ණේ කරව විලි ලැජ්ජ නැතුව ගෙවල්ලසතන හැංගිලා ඉන්නේ ගෑනුන්ගේ පිටිපස්සේ හැංගිලා ඉන්නේ වරේ මේ මහා යුද්ධ කරන්න මම් මරන්න ලැජ්ජ නැද්ද පොඩවට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මේ ඇයි මේ යුද්ධ යන කාලේ ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මේ මේ අවුරුදු 18ට වැඩි මේ මේ මා එන්න කියලා අපි ඔන්න මිදුවේකුත් දාමු අපි පින්ද පාතේ මරි නැහැ ඇයි ඒ කාලේ දැන් අර අර කොටන් උඩින් දුවලා අර වැල් වල එල්ලිලා කම්බි අස්සෙන් ගිහිල්ලා ඒ යුද්ධ කරපු හැම කෙනාම පරාදයි ඉතින් ඒ යුද්ධ කරන දිහා බලන් හිටපු හැම කෙනාමත් පරාදයි රට මේරුණා ඒක වෙනම පැත්තක් එදා ඉඳලා යුද්ධ කරපු අයත් පරාදයි. යුද්ධ ඉවර කරපු අයත් පරාදයි. ඒක දිහා බලන් හිටපු අයත් පරාදයි. ඊට පස්සේ ඉපදෙච්ච අය පරාදයි. ඊළඟට උපදින්න ඉන්න අය පරාදයි. ඇයි? ශෝකේ බය හටගන්නේ LTT එක නිසා නෙමෙයි. ඒක හටගන්නේ මොකක්ද? තණ්හාව නිසා, මම නිසා. එනම් මහ යුද්ධ කරන්නේ කාත් එක්කද? මාත් එක්ක. මමත් එක්ක කරන යුද්ධේ තමයි ඔබට දිනක ජය ගේන්නේ. නියත වූ ජය ගේන්නේ. නැත්නම් වෙන්නේ ජයං වේරං පසවති. දුක්ඛං සේති පරාජිතෝ. උපසන්තෝ සුඛං සේති. හිත්වා ජය පරාජය. ජයං වේරං පසවති. ජයගත් කෙනා වෛරය උපදවනවා. හිත්වද වෛරයට භාජනය වෙනවා අනිත් අයගේ. දුක්ඛං සේති පරාජිනෝ. පරාජයටපත් වෙච්ච කෙනා මහා දුකටපත් වෙනවා. උපසන්තෝ සුඛං සේති. මේ ශාන්ත ප්‍රණීත සුවයටපත් වුනේ මහ මුනිවරු. සුවයෙන් වාසය කරනවා. හිත්වා ජය පරාජය. ජයත් පරාජය දෙකම අයින් කරලා. තරුණීනේ එක් රැස් වෙව මේ මහා සංග්‍රාමය කරන්න. හැමත සැපගේන, හැමත සුවයගේන මේ මහා සංග්‍රාමය කරන්න. බලවට කිරි දීලා හදපු බලවගේ අම්මව බේරගන්න, තාත්තව බේරගන්න, සහෝදර සහෝදරියන්ව බේරගන්න, අසල්වාසීන්ව බේරගන්න, ගම්වාසීන්ව බේරගන්න, රටවාසීන්ව බේරගන්න, ලෝකවාසීන්ව බේරගන්න, සක්වලවාසීන්ව බේරගන්න. මේ මහා යුද්ධේ ආරම්භ කරපියව. හැංගිලා ඉන්නතු. මේකන් දුක් විඳින්නතු. එකපාරක් යුද්ධ කළා නම් දින්න තමයි. දෙපාරක් දිනන්න එක මේ යුද්ධේ නෑ. හැබැයි මේ දක්වා ඉතිහාසය කරපු හැම යුද්ධයක්ම රිපීට් වුණා. ඒව නතර වෙන්නේ නෑ. හැබැයි මේ යුද්ධ කළොත් කළාම තමයි ආයෙ කරන්න ඕනේ. යස්ස ජිතං නාව ජීයති. ජිත මස්සනි යාති කෝචි ලෝකේ. තම් බුද්ධ මනංච ගෝචරං. අපදං කේන පදේන නිස්සත. මතකද මං බදා දැකීවා? මාර දුවරු තුන් දෙනා බුදුහාඳුරංග මාරයා ගාවට අරන් යන්නාවේ. ඔන්නේ ගාතාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ නෑ. යස්ස ජිතං නාව ජීයති. මම දින්න බලව් මම දින්නේ ආයි පරදින්න නෙමෙයි. ඔය ආදී කොට ගාථා දේශනා කළේ එහෙව් දිනුමත් දිනපු මාව බලව්ගේ තාත්තා ගාවට අරයි යන්නේ මොන හේතු නිසා? එදිනේ මහ සීහනාද තථාගතයන් වහන්සේ විසින් කර තමන්ව කාමයට එහෙම පොඩ්ඩක් හරි ඇදිලා යනවනම් ඔය තියෙන හොද්ද කර්මස්ථානේ. ශාස්ත්‍රුන් වහන්සේ විසින් කරගත්තා. යස්ස ජිතං නාව ජීයති. ජිතමස්ස නිය යති කෝචි ලෝකේ. මම දිනන්න පුළුවන් උපරිම එක දින්න බලා. ආයි ඒ දිනුම පෙරදුමක් කරන්න බෑ කාටවත්. ආයි මම පරදින්නේ නෑ. උතුම් දිනුම දින්න. විජයග්‍රහණය කළා. ආයි මේ ලෝකේ තියෙන කිසිවක් එක්ක පැටලි පැටලි යන කොක්ක මාගාව නෑ ගලෝ ලයින් කළා. ඒසම් මහා ප්‍රඥාවක පිහිටි මන් උඹලගේ තාත්තා ගාවට අරන් යන්නේ. යන්න උඹලට තියෙන එක හේතුවක් කියන්න පුළුවන්. අර කෙල්ල තුන් දෙනාට සිහි නැති වෙන්නේ තියෙන්නේ. අහිංසකාවියෝ ලස්සනයි. තව දෙවිවරු ඒ කියන්නේ ශරීර සෙවුම් ගෑනු. තව මා වසවර්ති මාර දේවිය පුත්‍රයාගේ දූවරු. තව ඔය ඔක්කොට මෙහෙදී තව වටිනා දෙයක් තියෙනවා. අවිද්‍යා තෘෂ්ණා වලින් තිරිච්ච ගොන්තඩි. නැත්තම් බුදු කෙනෙක් ඉස්සරහා නටයිද? ඈ බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා මාත්‍රයක්වත් දන්නව නැව තින්ගදේ. බුදු කෙනෙක් ඉස්සරහා නටයිද ඇදෙල්ල? තාත්තා බය වෙන්න එපා, අපි ඉන්නවනේ. කොල්ලෙක්නේ, තාම 35යිනේ, අපි අදලා ගන්න. ගිහිල්ලා නටපු රැඟුම් ටික පිළිත් ඉස්සෙල්ල ගියා අවුරුදු 16 ක විතර තුන් දෙනෙක් ඉදියට. ඊට පස්සේ 25 විතර කළා, 35 විතර කළා, 45 විතර කළා. තව එක්කෙනෙක් බඩදරුව අම්මා විදියට ආවා, තව එක්කෙනෙක් කිරිදිදී ආවා. ඒකයි මේ ඉන්නේ. ඔය තරුණා එහෙම දන්නව ලෝකේ පරණ වෙබ්සයිට් එක ඔය. ඔය ඒගොල්ලන්ගේ පරපුරයයි තමයි වෙබ්සයිට් දැන් හදන්නේ. ඒගොල්ල තමයි පළවෙනි අසභ්‍ය දර්ශනේ ඉදිරිපත් කළේ. එක එක විදිහට ආපේන. කිරි දෙන අම්මල විදිහ. අන්තිමට වයසකයි විදිහට. දැන් හිතන්නේ මේකටවත් අහු වෙන්න දෙන්නේ නැහැ. සුගරකට මේ වයසකයට කැමති කෙනෙක් තමයි. යා හිතන බලන්න බෙන්ගදේ. අද නෙමෙයි මේ ලෝකේ ඔය කාමයට නැඹුරු වෙච්ච දවසින්ද නම් මිනිස්සු ඔය જાතිය. එක එක දේවල් වලට ආස කරන මිනිස්සු ඉඳලා තියෙනවා. නැත්නම් තථාගතයන් වහන්සේව අහු කරගන්න හදන්නේ නැහැ නේ එක එක විදිහට නඟලා. සමහරට පිළිම විදිහට ආවල් දන්නේ නැහැ. ඔය තියෙන ගේ කියලා එහෙම ස්වභාවයක් තියෙන්නේ. සමලිංගික විවාහ. එහෙම ආවල් දන්නේ නැහැ. එහෙමත් වෙන්නත් නැති. ඒ ඔක්කොම වෙනනකන් ඉඳලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? යස්තජිතං ආවජේති. දිදමස්සෙනි යාති කෝචිනෝ. තම් බුද්ධ මනංච ගෝචර අපදං කේන පදේන නිස්සත. මේ ලෝක පදයන්ගෙන් ඉවත් වෙච්ච මාව අනන්ත ප්‍රමාණ වූ ඥාන ශක්තියක් තියෙන මාව මරහු වෙතට අරගෙන යන්න උඹලට තියෙන හේතුව එකක් කියපල්ලා පුළුවන්. අපි හොඳට මෙනෙහි කරමු පින්වතුනි ඉස්සරහට. ආසයිතෙන් නැද්ද ඔබ පාඩම් කරගන්න? පින්වතුනි මේ ලෝකෙට දායාද කරපු මහා වටින දේවල් මේවා හිත වල තියෙන මිනිස්සුන්ට අමනුස්සෙක් ලං වේද? දැන් තරුණයෙක්ට ඕක පාඩම්. රාත්‍රී යනවා මොහිනී බලනවා මේ තරුණයව කොහොම හරි මරන්න හරි දැලේ දාගන්න මොකක් හරි. අයිනේ ඉන්නවා පාර අයිනේ. කොල්ල යන්නේ අර කවිය මේ ගාථාව කිය කියා නැවැත්තුවා. ඔය ගාථාව හිතේ තියෙන එක විහ මොහිනී බලයි දෙන්නේ. මොහිනී කියන්නේ මේ යක්ෂණියන්නේ තේඟත. ඔය ගාථාව කිව්වේ කාටද? මේ කාමලෝකේ ඉන්න බලවත්ම ගෑනු තුන් දෙනාට, ලස්සනම ගෑනු තුන් දෙනාට, වසවර්ති මාන දිව්‍ය පුත්‍රයාගේ දුවල තුන් දෙනාට, පරිනිම්මිත වසවර්ධගෙන ඉහළම දිව්‍ය ලෝකයේ ඉන්න ඉහළම සත සම්පත ඉගෙන ඉන්න තුන් දෙනේ. ඒ තුන් දෙනාට කියපු ගාථාව තමන්ගේ හිත තුළ සිද්ධි වෙලා තියෙනවා. මෝහිනී කියන්නේ කජ්ජද්ද ඒකයි ඔබට කියන්නේ හැබැයි මතක තියාගන්න තථාගතයන් වහන්සේගේ කිසිම දෙයක් අනාර්ය අයට අයිති නැහැ බලනැන් වෙන්නේ නැහැ සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පාව කටයුතු කරන උතුම් මානසිකත්වයක් තියෙනවා නම් ඔබට අන්න ඒ හැම එකක්ම හරි බලවත් එහෙම නැත්තම් නෑ ගිරවුන්ට බලවත්ද ඔබ නෑ ගිරේකට කියනවා පෙත්තවත් කෑවද කියනවා වගේ යස්ද සංඥායේදී කියලා කියන්න බලන්න පුරුදු කරන්න බලන්න ඔබ ඉවරනකම් කියන්නේ වැඩක් තියෙනවද නෑ ඒ බලේ නැගින්නේ නැහැ ඒ බලේ නැගින්න නම් අර මානසිකත්වයේ තියෙනවා අනේ මිනිසුන්ගේ දුකේදී හද කම්පා වෙන මහ උතුම් ගුණය තමන් තුළ තියෙනවා කවදාකවත් අවිද්‍යාව තුෂ්ණාව නිසා පීඩාවට පත් වෙච්ච තව මිනිසෙක් නසන වැඩ පිළිවෙලක් ඒ අය විනාශ කරන ඒ අය පහත් කරන ඒ ආකාරයේ වැඩ පිළිවෙලක් හිතේ තියෙනවා නම් ඔබ සම්බුද්ධ ශ්‍රාවකේ නෙමෙයි එහෙනම් අපි විවේකයක් අරගෙන විවේකයෙන් පස්සේ එහෙනම් විවේකයට කලින් පොඩි කරුණක් තියෙනවා මේක ඇත්තටම පොඩි නෙමෙයි ඔබේ ජීවිතේට මහා සංගරකවරණය ලැබෙන මහා විශාල කර්තව්‍යයක් මහා සංඝයා වහන්සේ විසින් කරන්න උත්සාහ කරන පළමුවටම කියන්න ඕනේ ඔබ ඇත්තටම නිවන කරගන්න ඕනේද කියලා ඕනේද ඕන නැති අය මේක අහන්න අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි දහම් අහනවා වගේ ඔබට කවුරු හරි ඉන්න ඕනේ ළඟ ඒ අහන දහම මාත්‍රයෙන් මාත්‍රය හරි වඩන්න උදව් කරන ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි එහෙම උදව් කරන උදව්වක් ගන්න පුළුවන් පිරිසින් ආරාමයේ ස්වාමීන් වහන්සේලා එතන ස්වාමීන් වහන්සේලාට අනගාරිකයන්ට හැමදාම හම් වෙනවා ඒවා දැන් උදාහරණයක් විදිහට පෙන්නන්න. අර ත්‍රිවිල් වල ගහලා තියෙන්නේ මා පසු කරගෙන යන ඔබට දලදා සමිඳු පිටයි කියලා. අපේ ආරාමෙත් මා ගාව දෙන එහෙම බෝඩ් එකක්. මා පසු කර යන ඔබ ධම්මපද ගාතාවක් කිව යුතුයි කියලා. ඒක නිසා මගේ ඉස්සරහට ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණොත් ධම්මපදයෙන් මං ගාතාවක් අහනවා. උන්වහන්සේ ඒක කිව්වේ නැත්තම් අමතක වෙලා හැම නම් මතක් වෙනකන් දන ගහගෙන ඉඳලා යන්න ඕනේ. එපාද? එහෙනම් දන ගහන්න නැතුව තියන්න. හාද? උන්වහන්සේ ලේපාද? උන්වහන්සේ දන ගහන්න ඕනේ නැද්ද? තාම නම් කවුරුත් එහෙම දන ගැහුවේ නැහැ. දැන් ඔබට ඕක කරන්න එපා. දැන් ඔබ මඟ වඩනවද නැද්ද කියලා බලන්න කවුද? මුන්නාන්සලා බලනවා. උන්නාන්සලා මාව බලනවා. මහා සංඝයාගෙන් මට රැකවරණේ තියෙනවා. පිරිසක් නිතර නිතර රත් කර කර තලනවා. අනෙක් පිරිස වතුර ගහ නිවනවා. කඩුව හොඳට හයි වේගෙන ඉන්නේ මේකට. තාවකදී කලකින් රජුරන්ගේ මවුල් කඩුව වෙන්න පුළුවන්. මහා සංඝයන්නේ කරන්නේ දෙකම. පිරිසක් දහමින් අනුශාසනා කරනවා. තව පිරිසක් බයිනවා, ගානවා, නඩන්තෙට්ටම් කරනවා. එහෙම කරනවා. එහෙනම් අපිටත් රැකවරණේ තියෙන විදිහට මහා සංඝයාගෙන්. එහෙනම් මේ ස්වාමීන් වහන්සේට මහා සංඝ රැකවරණේ තියෙනවා දෙකක්. ඔබට කවුද ඔබ ගයිඩ් කරන්නේ? මෙහෙ එන හැම වතාවකම අපි ඔබට දේවල් කියනවා. මෙහෙම කරමු, මෙහෙම කරමු, මෙහෙම කරමු කියලා. නමුත් ඒක කරනවද නැද්ද? අඳුම තරමේ පිනක්වත් ඔබ අතින් කෙරෙනවද නැද්ද? දැන් මේ එකක්වත් බලාගන්න විදිහක් තිබුණේ අපිට. ඔය ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා අපේ ගත සංඝ සභාවේ. මොකද අපි මෙච්චර කාලයක් ගොඩාක් සාකච්ඡා කළේ ස්වාමීන් වහන්සේගේ දියුණුව ගැන. පස්සේ පස්සේ අපිට තේරුණා ඔබටත් ඒ උදව්ව කළ යුතුයි. හැබැයි ලේසි පහසු එකක් නෙමෙයි. නමුත් ඔබටත් ඒ උදව්ව කළ යුතුයි කියලා. ඊට පස්සේ අපි දිගින් දිගට මොය ගැන සාකච්ඡා කළා අපි. පුණ්‍ය වාරයේ මහතුරු එකතු කරලා සාකච්ඡා කරනවා. කොහොමද අපි මේකට මොන වගේ දෙයක්ද කළ යුත්තේ කියලා. ඒ දිගින් දිගටම කරපු මහා සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. මේක මහා දැවැන්ත ප්‍රොජෙක්ට් එකක්, ව්‍යාපෘතියක්. ඒ දැවැන්ත ව්‍යාපෘතියේ අපි කරන්නේ ඔබගේ මුළු පවුලටම රැකවරණය සැලසෙන වැඩ පිළිවෙලක්. මේකට කැමැතිය විතරයි සම්බන්ධ වෙන්න ඕනේ. අකමැතිය කවුරුත් ඉන්නවා කියලා මට හිතෙන්නේ නැහැ. මොකද තේින්නේ නැහැ එකණක්වත්. අපි ඔබගේ පවුල සම්පූර්ණව ඔබ ස්වාමි පුරුෂයා, එහෙම නැත්නම් බිරිඳ, ඔබගේ අම්මා තාත්තා ඔබත් එක්ක ජීවත් වෙනවනම්, හෝ නැත්නම් අම්මා තාත්තා කියන එක කාටත් අයිතිනේ. මල්ලිත් එක්ක තමයි අම්මා තාත්තා ඉන්නේ. නමුත් ඔබගේ අම්මා තාත්තානේ. එහෙනම් ඒ අම්මා තාත්තා දුව දරුවෝ ගෙදර ඉන්න අය, ඒ හැමෝටම රැකවරණයේ හැදෙන වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න පටන් ගන්න හදනවා තියෙනවා. ඒකෙන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද මේ රැකවරණය ඔබට ලබලා දෙන විදිහක් තමයි අපි හොයන්නේ. ඉතින් මේක හරහා අපි හිතනවා අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේක කරන්න පටන් අරගෙන ඊට පස්සේ ඒක තව ඩිවලොප් කරනවා අපි. පුළුවන් තරම් තව ඒක ඇතුලේ ඔබට තව රැකවරණය ලැබෙන ක්‍රමයේ මොකද්ද කියලා බලනවා. ඉතින් මේක ඇතුලේදී පින්වතුනි හැම එකක්ම සිස්ටම් එකකට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ හැමදාම මෙහෙ එනකොට පින්වතුනි සෙනසුරාදාට එනවා නම් ඒ සෙනසුරාදා ඔබයි ඔබගේ පවුල කී දෙනෙක් ආවද කියලා පවා පින්වතුනි මෙහෙ වාර්තා වෙනවා. එහෙම ක්‍රමයක්. ඒ කියන්නේ සෙනසුරාදා එන්නේ නැති අය අහු වෙනවනේ. ඒක නම් බෑ. එහෙමද? හැමෝටම එන්න බැරි බව අපි දන්නවා. නමුත් එන්න පුළුවන් හැම දවසකම එන්න උත්සාහ කරන එක බුද්ධිමත් බව කියලත් අපි දන්නවා. ඔබ බුද්ධිමත් කියලත් අපි දන්නවා. නෑ කියලා ඔප්පු කරන්න එමා දන්න එපා. පුළුවන් හැම දවසකම මේ ස්ථානෙට තමන්ගේ දරුවෝ පවා අරන් එන්න උත්සාහ කරනවා කියලා අපි දන්නවා. ඒ අතරතුර තින්විතනේ ඔබගේ අපි හිතමු දැන් ඔබ අපිට අපි ඔබට ඇප්ලිකේෂන් ෆෝම් එකක් දෙනවද? ඒක ගන්න ඕනේ ගෘහ මූලිකයා. හෝ දැන් ඒ ගෘහ මූලිකයා වශයෙන් අද මෙතනට ඇවිල්ලා ඉන්න එක්කෙනා. ගෘහ මූලිකයා කියන්නේ ගෘහ මූලිකයා නෙමෙයි අතට. සමහර කෙනා කසිප්පුකාරයනේ ගෘහ මූලිකයෝ කියන්නේ. ගෘහ මූලිකයා නෙමෙයි. අධ්‍යාත්මික මූලිකයා. ඒ කියන්නේ මේ අතේ මොන ඇඟිල්ලද? මැද ඇඟිල්ල. උසම එක්කෙනා. අධ්‍යාත්මිකව දියුණුව වෙච්ච එක්කෙනා. කවුරුද? ඒ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න, සමහරට පුතා වෙන්න, චූටි පුතා. තාත්තා කසිප්පු ගහනවා, අම්මා අනාචාරය කරනවා, ඔන්න පුංචි පුතා අවුරුදු 5යි ඌ වෙනවා බනහන්න. දැන් කවුද අධ්‍යාත්මික මූලිකය? පුංචි පුතා. ඒක තමයි මේක ගන්න ඕනේ. ඔබ අතර නම් එහෙමයි කවුරුත් නැත ඇති. ලෝකේ ඇති. ඒ ඇප්ලිකේෂන් එක පින්වතුනි පුරවන්න. හැකි ඉක්මනින්ම ඒක බාර දෙන්න. ඉතින් මේ දැන් පුරවලා බාර දෙන්න ඕන කියලා එකක් නැහැ. ගෙදර ගිහිල්ලා ඒක හොඳට කියවලා. මොකද ඒකේ විශේෂයෙන්ම පින්වතුනි ඔබගේ දුවා දරුවන්ගේ නම් වයස වගේ ඒවා තියෙනවා. අපි ඒවා තමයි මේ බලන්නේ. මොකද අපි කැමති නැහැ ඔබගේ ගෙදර අකාලේ සිය දින අසා ගැනීමක් සිද්ධ වෙනවට. අම්මා බනහන වෙනවා, පුතා සිය දින අසාගෙන. ඒක මහා අපරාධයක් නේද? අම්මයි තාත්තයි බනහන වෙනවා, දුව සිය දින අසාගෙන. ඒක මහා අපරාධයක් නේද? මේ ස්වාමීන් වහන්සේලාගේ පුදුම කැපකිරීමක් මේ වෙනුවෙන් තිබුණේ තිබෙන. ඒගොම ඔබට කියන්නේ මම මේ නිකන් එළියේ පේන්න ඉන්නවා විතරයි. මේ හැමදේම කරන්නේ මහා සංඝයා. මුන්නහන්සලාට පුදුම හැඟීමක් තියෙන මේ ලෝක සත්‍යය ගැන. ඒකයි බෙදෙන මෙතනට එන්නේ මහා පුදුම මිනිස්සු. මේ ලෝකේ ජීවත් වෙන වාසනාවන්ත මිනිහා මම. මේ වගේ සත්පුරුෂ පින්වත් ස්වාමීන් වහන්සේලා පිරිසක්, අනගාරික පිරිසක්, පුණ්‍ය වාරේ කටයුතු කරන පිරිසක්, ඔබ වගේ දායක දායකා පිරිසක්, නැත්නම් උපාසක උපාසිකා පිරිසක් ඇසුරු කරන්න ලැබිච්ච එක සම්බන්ධ. අසත්පුරුෂෙක් දැකපු කාලයක් මතකද? ඒ මේ ස්වාමීන් වහන්සේලා පින්වතුනි ඒ පිළිබඳ කටයුතු කරන ලොකු වැඩසටහනක් හදලා තියෙනවා අනාගතය සම්බන්ධ. ඒකද පින්වතුනි අපි හැම එකක්ම මොනිටර් කරන ක්‍රමවේදයක් හදාගන්න. ඉතින් මේ දත්ත ඔක්කොම පින්වතුනි කම්පියුටරයිස් කරන්න ලේසි වෙන්නේ නැහැ. කවුරුත් එන්නේ ඒව කරන්න. එන්නේ ඔබ මේ සසුන් කෙතට පූජ කරපු ඔබගේ ඥාතිවරයම තමයි. සිව්වනක් පිරිස තමයි මේ ශාසනයේ පින්වතුනි ඉන්නේ. වෙන ඉතිහා කවුරුත් නැහැ. සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසෙන්නේ කාගෙන්මද? සිවණක් පිරිසගෙන්මයි. සිව්පසෙන් ඔබ අපිව රකිද්දී ඔබ එක්කෙනෙක්වත් මේ අතින් ගිලිහිලා සතර පායට අරයි යන්න දෙන්නේ නැහැ. ඔබගේ නාමයෙන් ඔබගේ දරුවෙක්වත් සතර පායට අරයි යන්න දෙන්නේ නැහැ. අපි දුගති විරෝධී කණ්ඩායමක්. කිසිම සත්වෙක් දුගතියට නොයත්වා. ඇයි? සුගතියේ හිටියොත් කොයි මොහොතේ හරි සම්මාදිට්ඨික වෙන්න පුළුවන් නිසා. ඉතින් පින්වතුනි ඒ පිළිබඳ විස්තර ටිකක් ඇති. ඒක පුරවන්න. එතකොට පින්වතුනි ඔබ බනහන්නේ මේනකොට එතන අපි කම්පියුටර් ලාපේ තියෙනවා ගහනවා නම් ඔබ අපි අංකයක් හරි මොකක් හරි තියෙනවා කියලා ඔබට ඒක ගහපු ගමන් දන්නවා මේ නම මේ මේ ෆැමිලි එක. එතකොට තියෙනතනි ඔබ ඒ ෆැමිලිස් 10ක් 12ක් විතර ඒක හාමුදුර කෙනෙකුට බාර දෙනවා. ඒ අයට ඔබ වහන්සේ පෞද්ගලික උදව් කරන්නේ. එතන ඔබගේ දරුවා කුඩු ගහන්න පෙළඹෙන්න යන්නේ වැරදි ආශ්‍රයකට යන්නේ. දැන් ඔබට පින්වතුනි මහා සංගරක වර්ණේ ලබන දෙන්න පුළුවන් ඔබගේ දරුවට. ඔබට පුළුවන් ඇවිදින්න. ඔබගේ දරුවා ගෙනහල්ලා මෙහෙට. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරවන්න. ඒ ස්වාමීන් වහන්සේ කවුද කියලා ඔබ දන්නේ නැහැ. හැමදාම එකම ස්වාමීන් වහන්සේත් නෙමෙයි ඉන්නේ. නමුත් ඔබට කතා කරන්න පුළුවන් පින්වතුනි. ඔබ ගහින්සක දරුවා බේර ගන්න පුළුවන්. අඩුම තරමේ වෙලා කියලා කියවගේ හාමුදුරනේ වැඩි ඕනේ මට මේ කුඩු ගහන එකෙන් විතරක් නතර කරලා දෙන්න ඊට එහා නම් අර යන්න එපා මට මේ මූ කුඩු ගහන එකයි ප්‍රශ්නේ මූ දුක් විඳින එක මට ප්‍රශ්නයක් නෑ මූ කුඩු ගහනකොට මට දුකයි නේ අපේ සල්ලිනේ යන්නේ ඒ ඔක්කොම මොනිටර් කරලා තියෙන තැන. එතන ඔබගේ දරුවන්ගේ තියෙන මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවට අපි උදව් කරනවා. ඔබේ ගෙදර මොන හරි ප්‍රශ්නයක් ඇති වෙච්ච දවසට ඔබට මහා සංගරකවන්නේ තියෙනවා මේ මෙතන. ඔබට ඇවිදලා කතා බහ කරලා නිවෙන්න පුළුවන්. දහමින් ණයට විතරයි මේවා තියෙන්නේ සංගතනේ. පාර යන ණයට මේව නැහැ. දහමින් ණයට ඔබගේ අතින් පින්කම් සිද්ධ වෙනවා අඩුයි නම් ඒ කියන්නේ ඔබ පින පිළිබඳ අවබෝධයක් නැතු ඉන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ එකෙන්. එතන ඔබ මුණ ගැහිච්ච දවසක තියෙන ඔබට මේ පිනක තියෙන වටිනකම තේරුම් ගන්න. ඔබ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා නැත්තම් ඒකට සම්බන්ධ වෙන අවස්ථාවක් හරිද හදලා දෙනවා තියෙන ඉක්මනටම. ඔන්න ඒ විදිහට මේකෙදි මහ ලොකු වැඩ පිළිවෙලා. ඔය ආදර පුණ්‍යවාරයේ මහතුරු නිකන් හිටියේ නෑ. පුණ්‍යවාරයේ මහතුරු ඉන්නේ පින්විතනේ. නෝනවරු මහතුරු ඔක්කොම. සිව්වනක් පිරිසට ප්‍රත්‍යපහසුකම් සලසනවා කියන අදිස්ථානය. අනේ සිව්වනක් පිරිසට ප්‍රත්‍යපහසුකම් සලසන්න. ඒ අය මේකට කරුණ ඉදිරිපත් කළා එක එක ආකාරයෙන්. ඒ ප්‍රත්‍යපාදකයන් සලසන්න ඒ ආකාරයෙන් කටයුතු කරද්දී මම හිතන්නේ ඔබගේ ෆැමිලි එකට පාකින් ස්ලොට් එකක් හම්බෙයි ඔබගේ බඩු බාණ්ඩ දාන්න වෙනම තැනක ලොක එකක් හම්බෙයි ආයෙ එකක් අද හැම තැනම දාන්න අවශ්‍යතාවයක් නැහැ ඒ වගේ පින්විතනේ ගොඩාක් පහසුකම් සලසලා දෙන්න ඒ අයත් කටයුතු කරගෙන යනවා. එතන ඔබේ ඉන්න වාහනේ මොකද්ද කියලා දන්නව. මොකද ඔබේ ඒකේ ඒ ව්‍යාපෘති සමාජිකේ නිතර එන යන කෙනෙක් ඒ විදිහට අඳුනගෙන තියෙන ඔබ. එතන ඔබට බෝම්බයක් අරන් එන ලේසි. ඔය දෙන සිංහ තුනේ ඔබට ගොඩක් පහසුකම් සලසන්න. එතන සමහරදී ඒ ලෝකයේ යතුරුක් ඔබ ගාව තියෙනවා. ඔබ ආරාමයට ආවම ඔබගේ සෙරෙප්පු දෙක දාන්න, පවුලේ ඔක්කොගෙම දාන්න, ඔබගේ බෑග් තියන්න, ඔබගේ ෆෝන් තියන්න. ඒ ඔක්කොම එහෙම එකත්. ඒ මේ සංඝයා වහන්සේ කිටත් තේනවා නෙමෙයි මේ. ඒ පුණ්‍ය බාරයෙන් සලසන්න කියලා හිතන් ඉන්නේ දේවල්. ඉතින් ඔය දෙන සිංහ තුනේ ඔබට මහ විශාල කටයුත්තක් කරන්න. ඒ අවස්ථාව සලසන්නේ යන්නේ. පුණ්‍යභාරයෙන් කරන ඒවා නම් නිකන් කියලා වැඩකුත් නැහැ. මොකද ඒව බලාපොරොත්තු වෙන මෙතනට එන්නේ නැහැ. නමුත් පුණ්‍යභාරයේ වගකීමේ අයිස්ත්‍ර කරනවා. ඒ වගේම සිංහතනි, ඒ ආයත ඔබට දානමාන පහසුකම් සලසන්න හරි ලේසි. මොකද හේතුව? දවසක අපි ක්‍රමයක් හදනවා. ඔබ එනවද නැද්ද කියලා. ඔබ සෙනසුරාදාට එනවද නැද්ද කියලා දැනුම් දෙන. SMS එකක් එන්න බලවන්. අපි 얘දල තුන් දෙනෙක් අද එනවා. එහෙම කරන්න කියලා එකක් නැහැ. මං කියන්නේ එහෙම කරන්න පුළුවන් ඕන්න. එතකොට අපි දන්නවා එහෙම SMS 500ක් ඇවිදලා තියෙනවා. ඔක්කොම 750ක් එනවා. එහෙනම් දානේ හදන්න ඕනේ 300කටද? ද? නෑ. එතකොට අපි දන්නවා අපි මෙතන 750ක් එනවා කියලා. එහෙනම් 750කට හැහෙන්න කෑම හැදුවහම 800කට සෑහෙන්න කෑම හැදුවහම කෑම අපිට යන්නේ නෑ. දැන් වෙන්නේ මොකද්ද? එක්කෝ කෑම අපත යනවා එක්කෝ කෑම මදි වෙනවා. ඉතින් කෑම මදි වෙනවා කියන එක අපි අහන්න කැමති නෑ. ඒක නිසා අපිට හැමදාම අහන්න වෙලා තියෙන්නේ කෑම අපත යනවා කියලා. බයෝගෑස් එකක් පවා ගහලා දුන්න පිරිසක් එකතු වෙලා තියෙනවා. වියදම් කරලා. ඒකට දාන්න තියෙන්නේ බොහොම පොඩ්ඩයි. සාමාන්‍ය කුණු වලක් මාස දෙකක්වත් තියාගන්න බැහැ. ඉතුරු වෙච්ච කෑමම නෙමෙයි. ඉතින් කෑම හදන්නේ ඉතින් 7800කට කෑම හදන 7800කට අන්නාදි කපද්දි ලෙලි කොච්චරයිද? 7800කට ගෝවසුද්ධ කරද්දි කොච්චර අයින් වෙයිද? ඔය විදිහට පිළිගන්නේ මහා විශාල ප්‍රමාණයක් ඉතින් ආහාර නොවන ආහාරයට ගන්න බැරි ප්‍රමාණයේ දේවලු පස්සේ කාලේ ඉතුරු වෙච්ච දේවලු පස්සේ මහා විශාල ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අපිට ඒවට පවා පිළියම් කරන්න පුළුවන් ඉස්සරහදී. අපි මේකේ සිස්ටම් එකක් හදුවා. ඉතින් ඔය කම්පියුටර් ශාස්ත්‍රයේ මහා ඉංජිනේරු මේවා ඉන්නවා. උන්වහන්සේලා ඒ ඔක්කොම ප්ලෑන් කරගෙන යන්නේ. අන්තිමට අපි හැමෝටම හරි ලේසි වෙයි. තථාගතයන් වහන්සේ කාලේදී මේ ඉරිදි අපිට නැති වුණාට මේ කාලෙට ගැලපෙන ඉරිදි ගොඩාක් අපි ගාව තියෙනවා. ඉතින් මේ විදිහට ලොකු වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. පිටරට ඉන්න තිරසට අන්තර්ජාලයට මයිදන ධර්මයාබයි වෙබ්සයිට් එකට එහෙම වෙබ්සයිට් එකක් නැද දැන්? මොකද ජේතවනාරාම විහාරය. ජේතවනාරාම විහාරය කියන වෙබ්සයිට් එක දන්න නැති හැමෝම ඒකට ඒ ඇප්ලිකේෂන් එක අප්ලෝඩ් කරයි. ඒකෙන් නැවත අපිට එවන ක්‍රමයක් හදාගත්තා. අපි මේකෙන් උත්සාහ කරනවා සිතේ. ඔබ හැම කෙනාටම මහ යහපතක් කරන්න. බලමු. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්ත. මේ සත්ත්ව වශයෙන් ඉන සීල දෙනා සත්ත්වයෙන් අයින් වෙත්වා කියන්නේ. ඒකට කරන්න පුළුවන් හැම ව්‍යායාමයක්ම කරනවා. මේ ඔක්කොම කරන්නේ ඔබගේ තියෙන හයියෙන් දෙන්න. අපිට දැනුම තියෙනවා. හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා. නවදානි පැත්තෙන් ඔබ උපයාස අපේන ධනේ මාත්‍රේ හරි මේ සසුනට පිරිකර වශයෙන් හරි මොනවා හරි ක්‍රමයෙන් හරි පූජා කරන හැම එකක්ම දෙකට නැවත සිව්වනක් පිරිසගේම යහපත පිණිස යෙදෙනවා. ඔබ කම්පියුටර් අරන් දීලා තියෙනවා ආරාමයට. එහෙනම් ඔබ තමයි කෙරෙන්නේ. ඔබ මයික් අරන් දීලා තියෙනවා ආරාමයට බෆල් සෙට් ආදී වශයෙන් දේවල්. එහෙනම් බන තමයි ඇහෙන්නේ. සින්දු දාගෙන නටන්නේ නෑ. ඔබ ෆෑන් පූජා කරලා තියෙනවා සිංහට. ඒවා තමයි ඔය ඔබට සිසිලස දෙන්නේ. ඒකයි කරේ. ඒකයි සිව්වනක් පිරිස රැකෙන්නේ සිව්වනක් පිරිසගෙන්මයි. වෙන කවුරු උදව් කරන්නද සිංහට? කරගෙන යන්න. එහෙනම් එළියේ ඔබ ගිලම්පසේ කරගෙන එළියට යනකොට එළියේ ද එළියේ ස්ටේෂන් හතරක වගේ ඒ ඇප්ලිකේෂන් ෆෝම් තියලා තියෙනවා. පවුලයි ඔක්කොම යන්න ඕනේ ඒක ගන්න. මූලිකත්වයේ දරාගෙන මෙතනට එන කවුරු හරි ඒ පවුලේ තනියෙන් නම් එන්නේ Taman තනියෙන් යන්නේ ගිහිල්ලා ඒක අරගන්න. අරගෙන ඊළඟ සතියේක ගෙනල්ලා බාර දෙන්න. හොඳයි. එහෙමනම් අපි විවේකයක් අරගෙන එතන කොටස පටන් ගන්න. හොඳයි තේමතුනේ එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සේවනක් පිළිසඳ ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී පුණ්‍ය ක්‍රියාවන් සිදු කර ගැනීමෙන්, ඒ රැස් කරගත් ආවනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දැයේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමිසම සීතමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරලා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.